டபுள் மனோ கணேசன்.
காரக சபாவை நியோஜ சபபத்துமணி மட்ட பெற கதா கரப்பு மகே இத்தவத் மித்ர நுவரலியா டிஸ்ட்ரிக்கே தரு அக்குதீர் அப்படி சலகன மந்திரி துமா டம கியாண்டோன அப்பித் கியவ பகவானுவே கியவசரே சரசரே மே பல்லாத் சபா மே மதிவர் மே மே பல மே பணத்தை சம்மத கரப்பு அவஸ்தாவிதி அப்பித் விசால பலப்பாமல்ட்டு மூணு துண்ணும் ఏ బెత్తం పులాంగ్ ముడదు అంగడ దాక్ నేనే ఎత్తక దాకరండి పాయ్ ఏ నిజా తమాయి ఉత్తమా కేపు అర కాళసీమావత్ పెనలా ముళ్ళు దవసం అవి సాకచ్చ కరలా రా యామ వెనకొట తమాయి అప్పి చందే పవత్తని పులాంగ్ ఉండే ఎత్తకొట అపి సులు పక్ష సులు జన కొండాయమ సులు జన కండాయమ వచ్చిన పవచ్చకడమ కమతి వెన్నే సంఖ్యావి సులు కీన భాషా తం ఆగం సంబంధమైన జన కండాయమ నియోజన కర ఓ శ్రీలాంకికి అపి ఒక్క మమ్మ ఎత్తన ఎమెదామి ఇన్నే ఓ ఏకం తర్క్యాక్నే నమూత్ అభ్యంతర బాలన కూడా తులేదు ఈనోనే ఎత్తకొట ఏ జనకండాయం నియోజనమైన కరణ అప్పి వివిధ కొందేశమే కూడా దెమ్మ ఏ నిషాదం దెమ్మ ఇతర కథాకరణ వెళ్ళా తీయండి నెత్తం ఇదాం సంపద వల్ల అయ్యిల్లే అతి ఉద్దేశం దెమ్మ అప్పి సీమా నిర్ణయం ఎండోన ఏ కమిటీ పత్కరంటోన పశు తునందకం సంపద వెండోన మిత్తన వివిధ కొందేశ దెమ్మ ఏ నిషాదం దెమ్మ ఇతర మిత్తంట వెళ్ళ తీయండి ఒత్తు అక్కడికి పెళ్ళిగా మమ్మ మిత్తన అప్పి పక్ష విపక్ష వేదియాక్నే ஜனதாவகே மெத்திவாரண ஐத்திய பிரஜாந்திரவாத ஐத்திய தாவர்களது என்னோட பலாபுரத்துல சிட்டினோம் அப்பி பசுவ பலாசபாவேவா பாலிமிந்துவேவா பலாத்பல ஆயத்தனவேவா முனபாட்ட முனபக்சரே அப்புவாய் பிரஷ்னக்ன அப்ப ஆடம்பரனோ ஸ்ரீலாங்கி கேட்டியட்ட அப்பேரட உத்தரநகரே தக்குனே எமதாம கேரளே திபுனா சன்ன தரகள திபுனா நம்ம கவதாவத் அப்பேரட்டே அப்பி ஆண்டு வெனஸ்கரேன துவக்குவ வெண்ணலா பெரிவுனா உற்சாகத்திவன பெரிவுனா அப்ப எமதாம மெத்திவர்னே ஆராதமை மீரட்டே ஆண்டு வினசுனி என்னசா ஏ சம்பிரதாய இத்தியாசிய பழுதுணவிதில் அப்படி அரகணியம் கீழே தான் பலாபுரத்துவன்னே அனைத்தக மந்திரித்துமா அப்படி கீழமா முகத மீரட்டே சுலு ஜன கண்டாயம் கீழ சங்கியாவ சுலு கீழ ஜன கண்டாயம் கீழ் நியோஜனைய அப்படி தவறு கரண்டோன் முகத சுலு ஜன கண்டாயம் நாயகியோ கீழே எமதேம பிள்ளிகண்டோட கீழே கௌர் பித்தன்டவில்ல வெனிசி விலந்தேக்குவாகே முழு பஸ் ஸ்டாத்தில் மடதின்னு உனக்கு கேண்டுபே அம்ம கிட்டே மம்ம எத்தனை அப்படி பிதா கண்டோம் சாகச்சக்கரன்ட்டோம் நமூத் சாகச்சக்கரன் குதிர சாகச்சக்கரன் சபாவோட வெண்ணோன் அப்பி பாலிமியத்தோட நியோஜனம் வெண்டோன் பலாசர நியோஜனம் வெண்டோன் பலாத்மநாதர நியோஜனம் வெண்டோன் நியோஜனைய நத்தாங் கோதகிர கதாக்கரன் எத்த கூட தமாய் அப்படி தள்ளுவெண்ணே மம வெண்ணே மம்பிளி கண்ணே நமூத் சமார கண்டன் தள்ளுவெண்ணே பிரஜாந்திரவாதி நொவன மார்க்கேட்ட அண்ணன் ஏனிசா மேக மேக செல்லாங்கரண்ட பே மேக మేము శ్రీలంకర వెడాక్ నమే మేక మేనిసా మే నియోజన క్రమే అప్పి అరి ఆకారం పెళ్ళిగంటోన కమాన్న తుమ కామనేది ఆహ్యం కమాన్న ప్రశ్న ఎక్కన రెడ జనతా వాగన ఇన్నాం ప్రశ్న ఎక్కన రెడ జనతా వాగన ఇన్నా మట మట కథాకరం ఎలా అవుతుంది హరిద ఎత్తు మొస్కీల్ అతి ఇచ్చరాయి మే బలండి మీకు కక్కి అంటే కథావునా ఇచ్చిన మే 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 వార్తవే బహువాసరగా కథా వెళ్ళా తీయనుమా சுழு சங்கியாவை பத்திரம் கரகன ஆசாத்தன புடகளை கீழே தீயணுவான் கதா விதிர தீயணும் என்ன மனத்துன பௌவாசன பௌவாசரத்தை பாரம்பரிய இதாயிந்தா அப்பேரட்டே சுழு ஜன கண்டாயமல்ட்ட மிஸ்ரவர் அஜீவத்தன அவஸ்தாவேதி நியோஜன லபாக்கன்னட்ட லபாதுன்ன யாந்திரணைய உபக்கிர யாந்திரணை கட தண்ணுமா ஏக பிரதிசேபம் வேலை தீரும் இவகேம் சுழு 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 சங்கியாவை பத்திரம் கரகன ஜன ஜனகண்ட பத்திரம் கரகன ஆசாதன முறையில் கீழே தீனுவா கீழே இவரை இச்சரா நவுத்தலை அம்மா இத்தையும் கோமதி விசாசக்கரண்ணே என்னிசா மே வார்த்தா சம்பூர்ண பிள்ளி அப்பி அப்பி பிரதிசேபக்கரண்டோன இத்தனை அப்பி இன்னே அனைத்து கொண்டு கீழ்டோன தென் அப்பே அமெத்துமா கதாகரண கூட அப்படி கிவ்வா மே ஜாத்திய கத்தை கிட கிவ்வா எத்துமா ஜாத்திய பக்ஷே தேங் இன்னிசா இப்போ கீறுவோம் எத்துமா நம்ம கேண்ட கமதி ஜாத்திய கத்தை கீழே கூட சஜாத்திய பக்ஷே மெத்த ஸ்ரீரங்கதாஸ் பக்ஷே சாமாஜிக பமனத்தமாக ஜாதி கத்தை பிளிகண்ணே அப்படி ஜாதி கத்தை பிளிகண்ணே நகரிக்கேண்ட அப்படி ஜாதி ஜாதிகவாதிதமாய் அப்போ ஸ்ரீலாங்கிகள் இத்தனவா அப்படி முகத அப்படி காரணம் முகத ஜாதி கத்தைகள் கீழக்கூட்ட ஸ்ரீலாங்கிகள் கீழக்கூட்ட துளையின்ன சிங்கள தமிழ் முஸ்லீம் பௌத்தின் இஸ்லாம் கத்தோலிக ஜன கண்டாயம் போல்ட்ட சாதாரண சாமா சாதாரண நியோஜன லவாதுன்னத்தமாய் செவே ஜாதி கத்தை பிளிகண்ணு மிரட்டி எத்திவண்ணே தீர்மானம் வேண்டி எத்தாங்க இக்க கண்டாயம தவ கண்டாயமா சங்கியா வெடரிசாம விபடுதல பாகலாம் වැඩේ කරන්න ගියා නම් බුල්ඩෝස් කරන්න ගියා නම් කවදාව ජාතිකත්වය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා එතුම වගේම අපිත් ජාතිකත්වය පිළිගන්න ඉන්න අය. ශ්‍රී ලංකාවේ ජාතිකත්වය පිළිගන්න පිළිගන්න ඉන්න අය. මොකද අපි දෙවෙනි තැන, තුන්වෙනි තැන, හතරවෙනි තැන දෙන්න පුළුවන් භාෂාවට, ආගමට, ජාතියට කමන්නේ නැහැ. නමුත් පළවෙනි තැන අපි දෙන්න ඕන රටට, දේශයට. මම විතරයි ඉන්නේ. එමෙදා විතරයි ඉන්නේ. නිසා එතුමා වගේම අපිත් එතන ඉන්නවා කියලා කියන්න ඕන. එතන කියන්න ඕන. මොකද එතුමා විතර කියන්න බෑ. මොකද මේ මහා පක්ෂ කියන්නේ පක්ෂවල ඉන්න සමාජික පවුණක් තමයි, මෙතිඅමතිවරුන්ද මන්ත්‍රීවරුන් තමයි මේ රටේ ජාතිකත්වය පිළිගන්න අය. අපි ඒක බෙදුම් වාදයක කියවන වැරදි. ඒව කියාගෙන සුළු කණ්ඩායම් බාගෙන මනම් තමයි එයා තමයි මේ රටේ සැබෑ බෙදුම්වාදය කියලා මම කියනවා. මාවැසිනාස මන්ත්‍රීතුමා පිළිගනි කියලා හිතනවා. ඇත්ත ඒකයි. එන මොනවත් නැහැ කියන්න ඕන. මොකද වෙදන්න එතුමාලා පෙනී සිටින්නේ එතුමාලාගේ අයිතිවාසිකම් පෙනීම. තේරුම් ගන්න ඕන දැන්. දැන් මෙතන බලන්න ඕන, නාංගල இந்த நாட்டிலே தேர்தல் முறை மாற்றத் தொடர்பாக தெளிவான கொள்கையை நாங்கள் கடைபிடிக்கின்றோம். தேர்தலில் மாற்றத்துக்கு நாங்கள் எதிரிகள் அல்ல. தேவை எங்களுக்கு மாற்றம் தேவை. சந்திரனுக்கும் சூரியனுக்கும் கீழ் இருக்கக்கூடிய எந்த விஷயம் மாற்றியே ஆக வேண்டும். மாற்றம் தேவை. ஆனால் மாறுதல் என்ற காரத்தை வைத்துக்கொண்டு அது அடிப்படையாக இருப்பதை இழப்பதை நான் தயாராக இருக்க முடியாது. நான் தெளிவாக இருக்க வேண்டும். இருப்பதை இழக்க முடியாது நினைக்கின்றேன். ஆகவே தான் ஸ்ரவ் ஹக்கீம் அவர் சொன்னது போல, கிரியல்ல லக்ஷ்மண் கிரியல் அவர் சொன்னது போல, நாங்கள் தெளிவான முறையிலே இந்த தேர்தலை பழைய முறையில் சென்று நடத்திவிட்டு, இதுக்கு முன்ன 1988 வருடம் கொண்டு வரப்பட்ட சட்டமுறையில் அடிப்படையில் நடத்திவிட்டு, அதற்கு பிறகு நாங்கள் சபைகளை உருவாக்கிவிட்டு, அதற்கு பிறகு நாங்கள் வேண்டிய அளவு நேரம் எடுத்துக்கொண்டு, காலம் எடுத்துக்கொண்டு நாங்கள் புதிய முறையை நான் ஆராய்ச்சி செய்யலாம் நினைக்கின்றேன். அது மட்டுமல்ல, நாட்டிலே தேசிய பிரச்சனை தீர்வாக அதிகார பகிர்வு வேண்டும், அதிக பரவலாக்கல் வேண்டும். பாட்டுக்கிறதுக்கு இடம் கிடையாது. அந்த அதிகார பகிர்வுக்கும் அது பரவலாக்கத்துக்கும் அடையாளமாக இருப்பது. நாங்கள் பல ஒப்பந்தங்கள் செய்திருக்கின்றோம், உடன்படிக்கை செய்திருக்கின்றோம், பேச்சுவார்த்தை நடத்தி கொண்டிருக்கின்றோம். அடையாளம் இருப்பது இன்றைய அரசியல் இருக்கக்கூடிய 13 திருத்தம் மட்டுமே தான் இருக்கின்றது. அந்த திருத்தத்தின் அடிப்படையில் தான் மாகாண சபையில் உருவாக்கப்பட்டிருக்கின்றன. இன்று பாருங்கள், எல்லோரும் பேசினார்கள். இந்த நடந்து கொண்ட உள்ளாட்சி சபை தேர்தல் மூலமாக பல குடற்படிகள் ஏற்பட்ட காரணத்தினாலே பல சபைகள் நாங்கள் உருவாக்க முடியாமல் போய்விட்டது. வெற்றி பெற்றவர்களுக்கு சபைகள் உருவாக்க முடியாமல் போய்விட்டது. சபைகள் ஸ்திரத்தன்மை இல்லாமல் போய்விட்டது. அதே நிலைமை மாகாண சபைக்கு ஏற்படுமானால், வடக்கு மாகாண சபைக்கும் கிழக்கு மாகாண சபைக்கும் ஏற்படுமானால், தேசிய நபர் தீர்வுக்காக கொண்டு வந்திருக்கக்கூடிய ஒரே ஒரு தீர்வு கூட நாசமாகக்கூடிய வாய்ப்பு இருக்கின்றது. அது எடுக்கல முடியாது. ஆகவே மீண்டும் நாங்கள் இந்த தேர்தலை மாற்றுகின்றோம் சொல்லிவிட்டு, தேசிய பிரச்சனை இதுவரை கண்ட தீர்வு கூட நாசமாகும் நிலைமைக்கு தள்ளப்படுவோம் என கூறி வைக்க விரும்புகின்றேன். அது எச்சரிக்கை அடக்கி பார்க்க வேண்டும். நாங்கள் நாட்டின் தேசிய ஐக்கியத்துக்கு, நாட்டு தேசிய பிரச்சனை தீர்வுக்கு ஒரு எச்சரிக்கையாகத்தான், ஒரு அபாயமாகத்தான் இந்த அறிக்கை பார்க்கப்பட வேண்டும் என நினைக்கின்றேன். அது புரிந்து கொள்ள வேண்டும். ஆகவே தான் இது விளையாடக்கூடாதுன்னு சொல்கின்றேன். செல்லாங்க ரெண்டுப்பான் சொல்கின்றேன், விளையாடக்கூடாதுன்னு சொல்கின்றேன். காரணம் என்னவென்றால், வேறென்றும் அல்ல, இந்த இந்த செல் இது மூலமாக நாட்டு வாழக்கூடிய சில குறிப்பிட்ட மக்கள் தொகைக்கு, பிரிவினருக்கு இன ரீதியாக, மத ரீதியாக, மொழி ரீதியாக பெரும்பான்மை மொழி பேசும் இல்லாமல், பெரும்பான் மதத்தை கடைபிடிப்பவர்கள் இல்லாமல் இருக்கும் மக்களுக்கு அணியை விளைவிக்கும் ஒரு நிலைமைத்தான் காணப்படுகிற நினைக்கின்றன. ஆகவே தான் இதை நாங்கள் எடுத்துக்கொள்ள மாட்டோம் என்று கூறி வைக்க விரும்புகின்றோம். அதே தான் அந்த அடிப்படையில்தான் பழைய முறையில் சென்று, பழைய வித்தியாச முறையில் சென்று தேர்தல் நடத்தி சபைகளை அமைத்து கொண்டு வெற்றி பெற்றவர்களுக்கு, பெரும்பான் மக்கள் வாக்களித்தவர்களுக்கு சபைகளை உருவாக்கக்கூடிய உரிமை வழங்கிவிட்டு, அதுக்கு பிறகு நாங்கள் நேரம் எடுத்துக்கொண்டு பழைய சபை, பழைய புதிய தேர்தல் முறை ஆராயும் என்று கூறி விரும்புகின்றேன். அது மட்டுமல்ல, இன்னொன்று சொல்ல வேண்டும் நினைக்கின்றேன். இருக்குது இந்த சிறுபான் மக்களுக்கு பிரயத்தம் வழங்குவது தொடர்பாக நாட்டிலே நீண்ட காலம் சர்ச்சை இருந்து கொண்டிருக்கின்றது. ஒரு புறத்திலே சிறுபான் மக்களுக்கு அதிகார பகிர்வுகளே சரியான முறையிலே பகிர்வு தராமல் அனைத்து அதிகாரங்களையும் கொழும்பிலே மாத்திரம் குவித்து வைத்துக் கொண்டிருக்கும் வரலாறை பார்த்திருக்கின்றோம். அந்த வரல் அப்படி இருக்கும் பொழுது அதை மாற்றுவதற்காகத்தான் நாங்கள் அதிகாரத்தை பகிர்ந்து குழுவில் குவிந்திருக்கக்கூடிய அதிகாரங்களை எல்லாம் மாவட்டங்களுக்கு, மாகாணங்களுக்கு, கிராமங்களுக்கு அனுப்ப வேண்டும் கூறிக்கொண்டிருக்கின்றோம். அதே வேளையிலே அந்த அதிகாரத்தை பயன்படுத்துவதற்கு தேவையான இயந்திரங்களை ஏற்படுத்த வேண்டும். அந்த இயந்திரம் தான் மாகாண சபைகள், ஏனைய பிரதேச சபைகள், நகர சபைகள், மாநகர சபையில் நினைக்கின்றோம். ஆகவே அந்த சபைகளை உருவாக்கக்கூடிய முறையிலேத்தான் தேர்தல் அமைந்திருக்க வேண்டும் நினைக்கின்றேன். அது அமைக்கப்படவிட்டால் தான் அந்த தேர்தல் நம்பிக்கையிலிருந்து ஜனநாயக முறை நம்பிக்கையிலிருந்து நமது மக்கள் மாற்று வழிமுறையை கடைபிடிக்க வேண்டிய நிலைக்கு தள்ளப்படுவார் நினைக்கின்றேன். ஆகவே அந்த செயல்பாடு செய்ய வேண்டாம் என்று கூறிக்கொண்டு இன்று பாராளுமன்றத்தில் இருக்கக்கூடிய மிக பெரும்பாலான பாராளுமன்ற மத்தியிலே நாம் கடந்த சில வாரங்களாக தொடர்ச்சியாக பேச்சுவார்த்தை நடத்தி கொண்டிருந்தோம். பேச்சுவார்த்தை பிரதிபலனாக இன்று எல்லா பெரும்பாலான பாராளுமன்ற மத்தியிலே கட்சி பேதங்களுக்கு அப்பாற்பட்ட முறையிலே அரசு தரப்பு இது தரப்பு என்று பேதங்கள் இல்லாத முறையிலே ஒரு ஒருமைப்பாடு ஏற்பட்டிருக்கின்றது, ஒரு ஒருங்கிணைப்பு ஏற்பட்டிருக்கின்றது, ஒரு ஒற்றுமை ஏற்பட்டிருக்கின்றது. அந்த அடிப்படையில் தான் நாங்கள் அனைவருமே கட்சி பேதங்களை மறந்து தேசியம் இலங்கை தேசியம் இலங்கை இரண்டு அடிப்படையில் நாங்கள் இந்த முடிவு எடுத்துக்கொண்டு நினைக்கின்றேன். அந்த முடிவின் அடிப்படையிலே நாங்கள் இன்று இந்த அறிக்கையை நிராகரித்துவிட்டு அது மூலமாக பல சட்ட ஏற்பாடுகளை செய்து பழைய முறைக்கு சென்று அதுக்கு பிறகு சபைகள் அமைத்துவிட்டு அதுக்கு பிறகு நாங்கள் நேரவெடுத்துக் கொண்டு நாங்கள் புதிய முறை ஆராய்ந்து கூறி விடைபெறுகிற நன்றி வணக்கம்.
கரு மகிந்தானந்தாளுக்கு வினாடி பாய்
கரு கதாநாயகத்துமணி சபாபத்துமணி வினாடி தாயத்தினும் அப்போ மந்தமாக இல்லாத்தங்க முலாசனி நியோஜகாரக சபா சபாபத்துவனி அத பலாத் சபா பணத்த விவாதேகரணமே அவஸ்தாவ கரு கதாநாயக நியோஜகாரக சபா சபாபத்துவனி அப்பிட மத்தக்காய் மே ஆண்டுவ பலேட்ட பத்துல மே மெத்திவரண சம்பந்தேங் மே பார்லிமேன் தோட்ட இதிரிபாத் கரண தேவனி பணத்த அப்பிட மத்தக்காய் மீட்ட வசரகாண்ட கலையின் பலாப்பாலன பணத்தை இதிரிபாத் கரா பரண பலாப்பாலன கிரமே ஹுதன ஏ நிசா ஹுத கிரமையாக்கு இதிரிபாத் கரண்டோனு கேள நவ பலாப்பாலன கிரமையாக்கு இதிரிபாத் கரா நம பலாப்பாலன பணத்தா ஏ அனுவ மெத்திவரணே அத்திப்பா ஏ மெத்திவரணே அவசங்கிலா மெத்திவரண கொமசாரிஸ்துமான மாசதிகக்கெனக்கம் சபாபதி உருபாத் கரகண்ட பெருவுணா பலாப்பாலன ஆயத்தனே லைஸ்துவே மந்திரி உருபாத் கரகண்ட பெருவுணா காந்தா நியோஜனே பாத் கரகண்ட பெருவுணா அலுத்தெங் மெத்திவரண கிரமையாக கெனெல்லமே ஆண்டு நாகத்தா மே மெத்திவரண கிரமே நிசா மிரட்டே பிரஜாதந்திரவாதே வினாசவுணா உபதுமா தெக்க மீ மே பலாப்பாலன மெத்திவரண கிரமே அலுத் கிரமே ஹதபு நிசா பகுகே மெத்திவரணே வெச்ச பிரஷ்டாபி ஹொந்தர தெக்க அப்பிஹித்துவ ஏக தெக்கல மே நவ பலாத் சபா மெத்திவரண கிரமேவத் மே ஆண்டு ஹெதே கேல தெங் அத சபாபதி துமணி மே பலாத் சபா பணத பார்லிமேன் துறை திரிபத் கல ஆண்டு தாத பார்லிமேன் துறை திரிபத் கல தவால் துலகா வினக்கங் ஆண்டு தீர்ணேக்னே சந்திர என்ன வந்த நெத்த கீல தபுகம் அமாறு அத பக்ஷநாயக ரஷ்மே தீர்ணேக்கனா மெத்திவரணேட்ட என வைக்கல சந்தைகிட்ட என வைக்கல சமாவின் மனோகணேஷன் நமத்துமா அபுதுமால மிக சம்மதக்கிற மதகது அப்பி தம்மி மிக ஹத்தா வைத்தியாய் தமிழாசில ரேப் துவல பணல ஜனதா விமுக்தி பிரபுணே மந்திரி துமால மித்திரனே இ வகைக்கு மிக அண்ணுவ கோய் துமல தமிழாசில மிக பணாட பணாகினாவ மிக அப்பே யோஜனை அனுமே ரவுஃபகிம் மகத்தில ரே ரிஷாத் பத்துதீன் மகத்தில ரே காமரோல சாக்கச்சாக்கர் லெவில்ல மிக பணத்தை சம்மதக்கிற பணாட பணாகிக்கல நெமம் ஹரி உபதுமாக நமக்கு என்னது இது நகரமக்கு வேகாய் ஹரி 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 அத்த ஹரி உதாய் தமிழ்நா சில சியலு தினா சம்மத கராக்கிறக்கே மமத்கே என்ன எத்த கதாவா இதுதான் மமக்கு என்ன மம்மே கேன்னு மே உபதுமாலம காப்பு வைக்க உபதுமாலட்டம தான் மமார கண்ட வருவில இன்னும் ரைட் ஹரி மந்துமா அமத்துமா மே அப்பி மேக ஹரியட ஹதுவா சியலு தினாட சாதாரண வின விதியட்ட மிரட்டே பிரஜாதந்திரவாதே ஸ்தாபித கரமை உபதுமா தன்னோ முகாத்த பிரஜாதந்திரவாதே கேல கேன்னு கேல தமிழ்நாசிலக்கு ஜனாதிபத்துமா யகமெத்துமா மேதாவஸ்தைக்கு திகட்டமக்கியனோனே மிரட்டே பிரஜாதந்திரவாதே தகவுறு விலாக்கில தமிழ்நாசில பிரஜாதந்திரவாதே கேன முகாது தெங் கரு சபாபதி துமணி மே பணத்த கிணல்ல அத பலாத் சபா பணத்த கிணல்ல மேவென கொட்ட ஆண்டு பெதில ஆண்டு ஏகேக பக்ஷ வென வென மத்தவல அத வென கொட்ட ஏகத பிரஜாதந்திரவாதே கேன ஏகட கேன பிரஜாதந்திரவாதே ஆண்டு இல்லம் கேமகில இக்கடக்கு என்ன பிரஜாதந்திரவாதம் அல்லக்கு ஆண்டு நாகன கேமகினுக்கு அத சுஜீவ சேனசிங்க அமத்துமா தமிழ்நாசு தன்னோது தமிழ்நாசுலக்கு யாபால் ஆண்டு எக்ஸா ஜாதிக பக்ஷ ஸ்ரீலங்கா நிதாஸ் பக்ஷ ஆண்டு ஹதுவா எக்ஸா ஜாதிக பக்ஷ தீரணேக்கிற மே பணத்தர விருதோ சந்ததின் மே பணத்தை ஹதுவே ஆண்டு தமிழ்நாசுல ஆண்டு ஹதுல பணத்தர விருதோ சந்ததினவா ஐ தமிழ்நாசுல மே பணத்தை ஹதுவே மே பணத்தை தின பரபத்தலகம பயணகம தனகன ஐ தமிழ்நாசுல மே பணத்தை ஹதுவே அது காரகசபா சபாபத்துமணி மேவென கொட்ட மே பணத்தரே எக்ஸா ஜாதிக பக்ஷ விருத்தாய் தமிழ்நாசில விருத்தாய் சுஜீவ் சேனசிங்க மந்தமாக விருத்தாய் මේ පනතර මනෝ ගණේෂන් නැමතුමාලා විරුද්ධයි. තුමාලාගේ ජනතාව වෙනුවෙන් තුමාලා කතා කරනවා. මේ පනතර විරුද්ධයි. ඒ විතරක් නෙමෙයි රාධාකෘෂ්ණ නැමතුමාලා විරුද්ධයි. හකීම් නැමතුමා විරුද්ධයි. රිෂාඩ් නැමතුමා විරුද්ධයි. තමනාංශලා ඔක්කොටම කලින් අපි විරුද්ධ වුණා. ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ වුණා. අපි තමයි 54 තමයි ඉස්සලම විරුද්ධ වුණේ. අපි තමයි මුලින්ම විරුද්ධ වුණේ. අපි මේකේ බරපතලකම බයනකම දැක්කා. මුල එහෙනම් තමුන්න ඔබතුමා සුජීව සේනසිං ඇමතුමා කියන මුල ඉඳලා විරුද්ධ වුණා කියලා. ඉතින් ඔබතුමා තනියම විරුද්ධ වුණාට වැඩක් නැහනේ. ඔබතුමා කියන කගමතුමා අහන්න නැහනේ. ඔබතුමා වගමතුමා ගණන් ගන්න නැහනේ. ඔබතුමා හොඳ නායකයෙක්. ඔබතුමා කොළඹ දෙවෙනිට මනාප ගත්තා. ඊළඟ පාර අගමතුමාටත් වැඩිය මනාපකයි කියලා ඔබතුමා ගණන් ගන්න නැහැ. ඒක පක්ෂය ඇතුලේ ප්‍රශ්නයක්. මුල සේනේ සභාපතිතුමනි එක්සත් ජාතික පක්ෂය ඇතුලේ කට්ටිය කියනවා අපි විරුද්ධයි කියලා. එතුමලා කියනවා විරුද්ධයි කියලා. හැබැයි පක්ෂේ තීන්දුව ගන්නවා. කවුද මේ තීන්දුව ගන්න එතකොට? එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා මේවා දන්නේ නැද්ද? රටේ ජනාධිපතිතුමා මේවා දන්නේ නැද්ද? තමුනාසල මේවා කතා කරන්නේ නැද්ද? මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? කාගේ උමනාවටද මේක හැදුවේ? මේකත් ඇමරිකාවට දුන්නේ මේක? ආ මේකත් බටහිර රටවලද මේකත් හදලා දුන්නේ? අර බටහිර රටවල වල ඉන්න තානාපති සුදු මහත්තුරුද මේකත් හදලා දුන්නේ? දාද වෙනකොට කාර්ක සභා සභාපතිතුමනි මේ පනත අද 6 මට ඡන්ද ගන්නවා. අද මේ පනතට ඉතුරු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි විතරයි. අද පක්ෂ නායක රැස්වීම මේකට පක්ෂ උනේ මේ පක්ෂ දෙක විතරයි. මේ පාර්ලිමේන්තුවේ බහුතරයක් විරුද්ධයි. මොකද්ද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ? අද මේ ආණ්ඩුවේ බහුතරය ඉවරයි. අද මේ ආණ්ඩුව ඡන්දෙන් පරාදයි. අද 6 සහයාමාට යහපාලන ආණ්ඩුව ගෙනාවු මැතිවරණ නිර්ණය කොමිෂන් සභා පනත පරාදයි. තමුන්නාන්සේලා මොනවද මේ කරන්නේ? තමුන්නාන්සේලා මෙරටේ මැතිවරණ ක්‍රමයේ වැරදි කියලා අලුත් මැතිවරණ ක්‍රමයක් හදන්න හදනවා. එහෙනම් පරණ මැතිවරණ ක්‍රමයට වැඩිය හොඳ එකක් වෙන්න එපා. මේක නිකන් නංගි දිලා නැන්ද ගත්තා වගේ, නැන්ද නෙමෙයි ආච්චි ගත්තා වගේ වැඩක් මේක. තමුන්නාන්සේලා මේ මැතිවරණ ක්‍රමය, මේ මැතිවරණ මතේ තමුන්නාන්සේලා එල්ලෙනවා. තමුන්නාන්සේලා සමහර පක්ෂ මේ පාර්ලිමේන්තුවේ ලැජ්ජයි කියන්න. තමන්ට ඡන්ද පදනමක් නැහැ. තමන්ට ඡන්දකට කියලා දිනන්න බෑ. ඡන්ද පදනමක් නැති නිසා, ඡන්දර කියලා දිනන්න බැරි නිසා මැතිවරණ ක්‍රමයේ අනම්මන කෑලියෙල්ලලා මන්ත්‍රී ප්‍රමාණයක් බෙදා ගන්න හදනවා සමහර පක්ෂ. තමන්ගේ පංගුව වැඩි කර ගන්න හදනවා. මහලොකුට කතා කරනවා රටේ. මහලොකු නායකයෝ කියනවා 2020 ආණ්ඩු හදන්න කතා කරනවා. ප්‍රාදේශීය සභාවේ කොට්ටැස්සක් දිනා ගන්න බෑ. පළාත් පාලන මැතිවරණ ලංකාවේ මේ එකයි. මන්ත්‍රීවරු 400යි. මන්ත්‍රීවරු හැබැයි 400යි. මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ? කුණ්ඩසාලේ ඡන්ද 14 මන්ත්‍රීවරයෙක් එනවා. මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ? තමන්ට ගමේ ඡන්ද නැහැ. ආණ්ඩුවත් එක ඩීල් දානවා. ඇමතිවරුන්ගේ සල්ලි ගන්නවා. ඝනදෙනු කරගන්නවා. රටේ මිනිස්සු එක දැනගෙන ඡන්දෙට ගියාම ඡන්ද නැහැ. අන්තිමට මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ 50ක් දාලා තමන්ගේ බලය වැඩි කරගන්න හදනවා. තමුන්නාන්සේලා ගරු සභාපතිතුමනි මැතිවරණ ක්‍රමයක් කියලා කියන්නේ මේ රටේ මේ ආවට ගියට මේ සාමාන්‍ය බඩුවිල පාන් රාත්තලක් හාල් කිලෝ එකක් ගන්නවා වගේ වැඩක් නෙමෙයි. රටේ මැතිවරණ ක්‍රමය අපි වෙනස් කරන්න හදන්නේ. රටේ සර්වජන මැතිවරණ ඡන්ද ජනතාවගේ ඡන්ද බලය තමුන්නාන්සේලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා ආවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදේ නැහැ කියන්නේ හොන්සේකා මැතිතුමාලා. ද එතකොට ඔබ අතුමාදාලා ගේන්න ඕනේ මේ ප්‍රජාතන්ත්‍රවාදේනේ. මේකද හොන්සේකා මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදේ? තමුනාසලගේ පක්ෂාතුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? එක්සත් ජාතික පක්ෂාතුල ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද? අගමැතිතුමා අඩු ගන්න UMP එකේ මන්ත්‍රීවරුන්ගෙන් අහලා තියෙනවද මේක? මේකට කැමති නැහැ. අඩු ගන්න ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්මයන් ටික කලට වෙලාවට මැතිවරණයක් පවත්වන එක, තමන්ට කැමති අපේක්ෂකයෙක් පත් කරගන්න එක. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ මූල. ඒක තියෙනවද මෙතන? දැන් තමුන්නාසල 50ක් ඡන්දෙන් පත් කරනවා. 50ක් ලයිස්තුවෙන් පත් කරනවා. තවත් මොකද්ද ලයිස්තුව දාලා ඒක ආයෙ උස්සන්න හදලා. මේකද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ? මොකද්ද මේ තමුන්නාසලා නටන්න හදන නාඩගම? තමුන්නාසලා අපි සුජීව සේනසිං ඇමතුමා මොන වුණත් මේ රටේ මැතිවරණ අපි පිළිගන්නවා. මේ මැතිවරණ ක්‍රමවල යම් යම් අඩුපාඩුකම් තිබ්බා. අපි නැහැ කියන්නේ නැහැ. ඒව හදන්න ඕනේ. අපි පිළිගන්නවා ඒව හදන්න ඕනේ කියලා. හැබැයි ඇමතුමා හදන්න ඕනේ මෙහෙම නෙමෙයි. අපි මතකයි එදා පළාත් සභාව පනත සම්මත කරලා අන්තිම වෙලාවේ සම්මත කරන්න ගිහිල්ලා සුජීව සේනසිං ඇමතුමා කියන්න ලැජ්ජයි පාර්ලිමේන්තුවට සල්ලි බෑග් ගාවා. ෆොන්සේකා ඇමතුමා පාර්ලිමේන්තුවට සල්ලි බෑග් ගාවා. සල්ලි වතුරේ දැන් පහට තිබ්බ ඡන්දේ කතානායකතුමා පාර්ලිමේන්තුවේ විහිළුවක් කරායිද ඡන්දේ මේ පනත සම්මත කරගන්න මේ වෙන විනාශයට මේ රටේ මේ පාර්ලිමේන්තුවේ කතානායකත්වක කියන්න ඕනේ එතුමා මේ පනත සම්මත වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගෙවල් වල ඉන්න මිනිස්සු ඇදගෙන ආවා ඒකට කල් දුන්නා හෙලිකොප්ටර් එවුවා මන්ත්‍රීවරු ගේන්න මේ විනාශය කරන්න මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න තුනෙන් දෙක ගන්න ජනතා විමුක්ති පෙරමුණ මට මතකයි එතුමාලා කතා කරලා කිව්වා අපි අපි වගකීම බාර ගන්නවා අද කොහමද බාරගන්නේ මාර්තු වෙනකොට ඡන්ද දිනවයි කිව්වා
අර තියෙනවා
මන්තුමා කිව්වා මාර්තු වෙනකොට ඡන්ද දිනවයි කියලා අද මොකද්ද වෙලා තියෙන්නේ තමුන්නාසල පිළිගන්නවද තමුන්නාසල අසාර්ථකයි කියලා මට කියන තමුන්නාසල මේ පාර්ලිමේන්තුව සම්මත කරපු එක හොඳ දෙයක් කියන්නේ අගමැතිතුමා කියනවා දැන් අවුරුදු 3ක් හොඳට හුස්ම ගත්තා. පේනවනේ හුස්ම ගන්න හැටි. මම දැක්කා ජනාධිපතිතුමා කියනවා දැන් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වෙලා කියලා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? හා මෙහෙම මේ ගරු මනෝ ගණේෂ නැමැතිතුමා තමුන්නහසලා ඔව් අගමැතිතුමා කියනවා හුස්ම ගන්නවලු හුස්ම ගන්නවා අපි දැක්කා කඳුළු ගෑස් ගහලා. හුස්ම ගන්න බැරි වෙලා ඉර වෙනවා මිනිස්සු. මනෝ ගණේෂ නැබතුමා තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ ජනතාව වෙනුවෙන් තමුන්නාන්සේලා කතා කරනවා ඉතින් තමුන්නාන්සේලාටයි බැරි වුණාද මේ පනත ගැන කැබිනට් මණ්ඩලේ කතා කරන්න දැකද සිංගප්පූරු කිවිසුම ගැන කතා කරා කනිජ තෙල් ඇමතුමා දන්නේ නැහැ සිංගප්පූරු කිවිසුමේ තමන්ගේ විශේෂිත මොකද්ද වෙන්නේ කියලා එස්.පී. දිසානායක ඇමතුමා කියනෝ නැහැ හැම දෙයක් ආවේ නැහැ කියලා කිරියල් ඇමතුමා කියනෝ ආවා කියලා ආණ්ඩුව ඇතුළ අඩු ගානේ කැබිනට් එකේ සාමූහික එකමුතුකමක් තියෙනවා තමුන්නාන්සේලාට තමුන්නාන්සේලා දන්නේ නැහැ මේ ආණ්ඩුව වෙනුවෙන් තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ මහත්තයා පරද්දලා මනෝ ගණේෂ නැමැතුමාලා හකීම් මැමැතුමාලා TN එක ඔක්කොම කඩේ ගිල්ල හැදුව ආණ්ඩුව. දැන් සැපද? දැන් නිින්ද යනවද ඔබතුමාලට? දැන් ඔබතුමාලගේ නියෝජනයේට සාධාරණයක් වෙනවද? නෑ කලබලයක් නෑ. මම කතා කරන්නේ ඔබතුමා වෙනුවෙන් මට ගාණක් දෙන්න. මම කතා කරන්නේ ඔබතුමා වෙනුවෙන්. මම කතා කරන්නේ ඔබතුමා වෙනුවෙන්. මනෝ ගණේෂ නැමැතුමාලා උංගලක නාදේ තන් සොල්ල වෙනු. ඔයාලට එකම තමයි කියන්න තියෙන්නේ TN එකට. හදුව ආණ්ඩුව. දැන් මොනවද හම්බුනේ ආණ්ඩුව හදලා? TN එකට. යාමනේට මොනවද හම්බ වෙලා තියෙන්නේ? උංගලක ඔන්නුම් කැඩතිල්ල. බම්බුදන් කැඩතිරිකි. යාල්පාණන්තු. ඔන්නුම් නැහැ. මොනවත් නැහැ. ඒ නිසා කරු සභාපතිතුමනි මේ ආණ්ඩුව අඩු ගානේ මෙවැනි පනතක් ගේන්න කලින් එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු කණ්ඩායමට දාන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පාර්ලිමේන්තු කණ්ඩායමට දාන්න. මේක කැබිනට් එක ඇතුලේ කතා කරන්න. මේක සියලු පාර්ලිමේන්තුවේ දිසිවහගෙනලා ඉඳ ගන්න. මේක උඩින් ගෙනල්ලා එක එක්කෙනාට ඕන විදිහට මේ පනත් ගේනවා. තමන්ගේ පක්ෂයට මන්ත්‍රීකම් 4-5ක් දාගන්න එහෙම නැත්නම් පළාත් සභා මන්ත්‍රීවරු 10ක් 15ක් මේ තමන්ගේ බලය පෙන්වන්න හදාගන්න ජනතාවගේ මතය නැති බංකොලොත් වෙච්ච දේශපාලත්වෝ මේ තමන්ගේ බලය වඩා ගන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන්න හදනවා අපේ ඉන්නවා කවුද නුවරඑළියේ අපේ රාධාකෘෂ්ණ නැමැතුමා හෙට අනිද්දා මේ පැත්තට එනවා මම හොඳටම දන්නවා අහන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිතුමා පත්වීම් කියද දුන්නද කියලා ඇමතිතුමා 4000
දෙනෙකුට මට දෙක. මොකද මන්ත්‍රීතුමා
කොහෙද ඉරිංගල යන්නේ? රොන්ඩු මිනිසුන්. දෙනකොට දැන් බලන්න අපේ ජනාධිපති අපේක්ෂකතුමා ෆොන්සේකා මහත්තයා. මොකද්ද දීලා තියෙන ඇමතිකම? මන්ත්‍රීවරුගේ විමාද්දගත සල්ලි ටික දුන්නේ. ගිය පාර. මොනවා වුණත් හිටපු හමුදාපතිතුමා. මගෙත් එක ටිකක් තරහයි. ඒවරණ අපි කරු කරන මොනවා වුණත් හිටපු හමුදාපතිතුමා. ආ නෑ නෑ ඒවා අපි වැරදි නම් වැරදි කියනවා මනෝ ගණේෂ නැමැතුමා ඒක වෙනම දෙයක් දැන් ඊට වැඩිය වැරද්දක් නැහැ කරන්නේ මේ මනුස්සයා මෙතෙන්ට ගෙනලා විමද්දකත සල්ලි බලන්න දීලා තියෙන ඔගොල්ලෝ
බොහොම සුදේ
හිටපු හමුදාපතිතුමා විමද්දකත සල්ලි බලන්න ඈ දැන් අලි හිටපු හමුදාපතිතුමා හිටපු ජනාධිපති අපේක්ෂකතුමා
මොනවද දීලා
තියෙන්නේ ඈ ඒ නිසා මුලසෙන් සභාපතිතුමණන් අවසන් කරනවා ඒ නිසා මම නැවතත් කියන්නේ තමුන්නාන්සේලා මේ කරන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම එනිසා කරුණා කරලා මේ පනත අපි කියන්නේ මේ පනත අනිවාර්යෙන් සියලු දෙනා පරාජය කරනවා අද මේ පනත පරාජය කරලා කඩිනමින් ජනතාවට මැතිවරණයක් ගේන්න මට සමාවෙන්න තප්පර දෙකකින් මම ඉවර කරන කතා නැහැ තුමනි බබතුමාට කිව්වා සමහර පක්ෂ තමන්ගේ ගොඩ වැඩි කරගන්නවා සමහර පක්ෂ මැතිවරණයට යන්න බයයි මැතිවරණ වලට යන්න බය නිසා මේ එක එක දේවල් දාලා මේ මැතිවරණ කල් දාන්න හදනවා මේ දෙකම කරන්න ඉඩ දෙන්න එපා නියම වෙලාවට ජනතාව බලන් ඉන්නේ කොන්සකා මහත්මතුමා දැන් ඉවර 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 දැන් මිනිස්සු හාලිලලා පාරට බහින්නේ නැහැ මිනිස්සු බඩු මිලල්ල පාරට බහින්නේ නැහැ මිනිස්සු ඉල්ලන්නේ ඡන්දේ ඔයගලන්ට දෙන්න බලාගෙන ඉන්නේ මිනිස්සු එහෙනම් මැතිවරණේ දෙන්න එදාට අපි බලා ගන්න කියන කවතක් ක්‍රමෙන් මම නියඩනවා බොහොම ස්තුතියි
Bhoomaswathi Honorable Field Master Sarath Ponsiga.
Arsaba Sabatumani Letana Matakalin Katakara Bantri Tumat Dirgosha and Prajatan Travadegan Katakara Ekanda Mamat Mahitana Prajatan Travadegana Prajatan Travadegana Vedi and Katakara Tondaigila අපි අද මෙතන රැස් වෙලා තියන්නේ සීමා නිර්ණය ගැන කතා කරන්න මේ සීමා නිර්ණය ගැන කතා කිරීම අවශ්‍ය උනේ මේ ගැන උනන්දුවක් දක්වන්නේ සියලු දෙනාම මේ අනාගතයේදී පළාත් සභා මැතිවරණ ගෙනීමට තියෙන අවශ්‍යතාවය ඒ පළාත් සභා මැතිවරණ හරහා ජනතාවට සාධාරණය කිරීමට තියෙන අවශ්‍යතාවය නිසා අතීතයේ ඉඳලා මේ පළාත් සභා ගොඩනැගීමට නොයෙක් තර්ක විතර්ක මැද්දේ නොයෙක් අවශ්‍යතාවයන් සඳහා නොයෙක් ජන කොට්ටාසල මතය අනුව පළාත් සභා මේ රටට ගෙනාවා පළාත් සභා ගෙනාපු එකේ මා හිතනවා මූලික අවශ්‍යතාවය වුණේ බලය බෙදීම හරහා ජනතාවට සාධාරණ ඉෂ්ට කිරීම මේ හරහා ජනතාව අතරට දේශපාලනය ගෙනහිල්ලා බිම් මට්ටමේ සිට ඉහළට අවශ්‍යතාවයන් ගොඩනගා ගැනීම ඒකත් අපිත් මමත් අනිවාර්යෙන් පුද්ගලිකව විශ්වාස කරනවා පළාත් සභා ක්‍රමය පවත්වාගෙන යා යුතුයි මැතිවරණ පැවැත්වීම සිදුවිය යුතුයි නමුත් මේවා ක්‍රමානුකූලව සිදුවිය යුතුයි පළාත් සභා ගැන කතා කරනකොට බලය බෙදීම වැනි දේවල් අරබයා තමයි ඒව හරහා තමයි පළාත් සභාව ගොඩනැගීම සිද්ධ වුණේ. නමුත් තාමත් බලය බෙදීම ගැන දැවෙන ප්‍රශ්න තියෙනවා. විසඳව නැති ප්‍රශ්න තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්න විසඳන්න නම් මා හිතනවා රටේ නියමාකාරයට ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය යුතුයි. මේ වෙනකොට අපි නිතර නිතර ඡන්ද තිබ්බත් ඡන්ද තිබීම හරහාම ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්ද පැවැත්වීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ එක අංශයක්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය නියමාකාර රටකට ගේන්න නම් ඡන්ද පැවැත්විය යුතුයි. නමුත් ඡන්ද පැවැත්වෙන නියම පරිසරයක මේ ඡන්ද පැවැත්විය යුතුයි. අපේ රටේ පමණක් නෙවෙයි තුන්වෙනි ලෝකයේ රටවල් වල ඡන්ද පැවතුනාට මේ ඡන්ද නියම පරිසරයක පවතිනවාද? ඒ නිසා නියම පරිසරයක් ගොඩනැගී නැත්නම් ඒ ඡන්දහරා නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් වෙනවාද කියන එක ප්‍රශ්නයක්. මා හිතනවා නියම පරිසරයක් පවතින නම් අනිවාර්යයෙන්ම රටක් සංස්කෘතික වශයෙන් වගේම ආර්ථික වශයෙන් ඉදිරියට ගිහිල්ලා තියෙන්න ඕනේ. ආර්ථික පරිහානියට ලක්වන රටක් නම් ආර්ථික ප්‍රශ්න විශාල ගොඩකට මැදිහත් වුණ රටක් නම් ඒ රටක ඡන්ද පැවැත්වුව පළියට ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙනවාද කියන එක ප්‍රශ්නයක්. ආර්ථික බිඳ වැටලා නම් රටේ ජනතාව පීඩාවට පත් වෙලා නම් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ඇවිල්ලා නැත්නම් එතෙන්දී ඡන්දහරා සිද්ධ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට වඩා මුදල් හදල් ඇති අය බලය නැවත ශක්තිමත් කරගෙන මුදල් හදල් ඇති අයට බලය රැකීමට හැකි පරිසරයක් ගොඩනැවෙන එක පමණයි. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය හරියට ගොඩනගන්න නම් ඒ පරිසරය ගොඩනැගිය යුතුයි. ඒ පරිසරය ගොඩනැගෙන්න නම් මා හිතනවා රටක යහපාලනය තියෙනවා. යහපාලනයක් නැතුව යහපාලන ක්‍රමවේදයක් නැත්නම් ජනතාව පෙළෙන නීති අවනීතිය වෙච්ච මුදල් හදල් කොල්ලකන එවැනි පරිසරයක් නම් කප්පන් අල්ලස් වලින් පිරුණ ජනතාව පැහැරගෙන යන භීෂණය රජ කරන පරිසරයක් නම් එතන යහපාලනය නැහැ. මම හිතනවා අපි යහපාලනය ගේන්න ජනතාවට පොරොන්දු වෙලා අපේ රටයක් රජයක් පිහිටෙව්වා. ඒ යහපාලනය ගැන තමයි ජනතාව බලාපොරොත්තු තියන් ඉන්නේ. නමුත් තාම ඒ යහපාලනය ආවාද කියන එක මටත් ප්‍රශ්නාත ලකුණක් තියෙනවා. යම් යම් අංශවලින් අපි යම් යම් පියවරවල් ගත්තත් යහපාලනය ගොඩනැගුණාද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේකට හේතුව තමයි මේ රටේ තාමත් එක එක මට්ටමේ එක එක ආකාරයෙන් මේ රටේ දූෂණය නොයෙක් නොයෙක් ප්‍රදේශවල නොයෙක් නොයෙක් ආයතන හරහා නොයෙක් නොයෙක් අංශ හරහා තවමත් දූෂණය මේ රටේ පවතිනවා. දූෂණය හැම මට්ටකම පවතින නොඑක් ආයතනවල පවතින මේ දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමට අපට තාම හැකිය වෙලත් නැහැ. දූෂණයට වගේ යුක්තන්ට අවශ්‍ය නීතිමය පියවර ඔවුන්ට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය පරිසරය අපි තවමත් හදලා නැහැ. අපි ගෙනාව මේ රටේ කොමිෂන් සභා. කොමිෂන් සභා ගැනීමෙන් අපි හිතුවා යහපාලනය අපි ගෙනාවා කියලා. නමුත් කොමිෂන් සභා ගෙනාවට අපි ඒ සභා ගේන්න ඉස්සෙල්ලා ගොඩනැගිය යුතු පරිසරය අපි ගොඩනැගුවේ නැහැ. උදාහරණයක් හැටියට මම පුද්ගලිකව හිතනවා රාජ්‍ය සේවය අපේ රටේ දූෂිතයි. මේක ඉතිහාසයේ ඉඳලා අපිට තියෙන ප්‍රශ්නයක්. රාජ්‍ය සේවය පිරිසිදු කරන්නේ නැතුව අපි රාජ්‍ය සේවා කොමිෂන් සභාවක් ගෙනාවා. එතකොට ඒකෙන් ඒ කොමිෂන් සභාවෙන් බලාපොරොත්තු වෙන සාධාරණය ජනතාවට ලැබෙනවාද කියන එක මගේ ප්‍රශ්නයක්. උදාහරණයක් හැටියට අපි දැක්කා අතීතයේ හිටපු රටේ නායකයාගේ ලේකම්තුමා හිරගත වුණා. ජනාධිපති ලේකම් හිරගත වුණා මේ රට. එතකොට අපි දන්නවා රාජ්‍ය සේවයේ දූෂණය තිබුණා. වර්තමාන ජනාධිපතිතුමාගේ නහය යටම හිටපු ලේකම්ලා දෙන්නෙක් මේ වෙනකොට රිවාන් කරලා තියෙනවා. ඒ කියන්නේ වර්තමාන රජෙත් රාජ්‍ය සේවයේ දූෂණය තියෙනවා. රාජ්‍ය සේවය කිව්වම ලේකම්ලා අතර පමණක් නෙවෙයි. අපි ආයතන වශයෙන් ගත්තොත් විශාල ආයතන සංඛ්‍යාවක ඉතා ඉහළින් මේ දූෂණය තවම පවතිනවා. උදාහරණයක් හැටියට රේගුව එහෙම නැත්නම් ආගමන විගමන මෙවැනි දෙපාර්තමේන්තු තවත් තවත් ආයතන නොඑක් ආයතනවල ගොවි ජන සේවා කොමිසම ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව පරිසර දෙපාර්තමේන්තුව මේ හැමතැනම තවමත් විශාල දූෂණයක් පවතිනවා. ග්‍රාම සේවා නිලධාරී මට්ටමේ ඉඳලා ඉහළට යනකොට මේ දූෂණය එන්න එන්න වැඩි වෙලා තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවයට කොමිෂන් ගෙනාවට අපිට දූෂණය ඇති කර ගන්න බැරි වුණා. ඊළඟට අධිකරණ ක්ෂේත්‍රයේ අපි ගෙනාව අධිකරණ කොමිසමක් ගෙනාවා. අධිකරණ කොමිසම හරහා අධිකරණයේ 100% පිරිසිදු වුණාද කියන එක ගැන මට පුද්ගලිකව ප්‍රශ්නයක් තියෙනවා. මම අධිකරණයට අපහාස කරනවා නෙමෙයි, අධිකරණ ක්ෂේත්‍රය හරියටම පිරිසිදුයි, සැමට සාධාරණ ඉෂ්ට වෙනවා, කලට වේලාවට සාධාරණ ඉෂ්ට වෙනවා කියන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. කතාවක් තියෙනවා, justice should be done and justice delayed is not accepted කියලා. ඒ සාධාරණ වෙලාවට කරන්න නැත්නම් ඒක පරක්කු වෙනවා නම් එතකොට එතන සාධාරණයක් ඉෂ්ට වෙනවා කියලා, නීතිය ඉෂ්ට වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ආකාරයට අධිකරණය මේ කාලයේ දෙන යම් යම් තීරණ අපි දකිනවා. සමහරුන්ට විරුද්ධ නඩු දාන්න එපා කියනවා, අත්අඩංගුවට ගන්න එපා කියනවා. අත්අඩංගුවට ගන්න කියලා එක උසාවියකින් කිව්වම ඊට ඉහළ උසාවියෙන් කියනවා නැවත එපා කියලා. නොතීසි නිකුත් කරන්න කියලා එක් උසාවියකින් ගියා, මේ ඉහළ උසාවියේ නොතීසි අවලංගු කරනවා. මේ ආකාරයට අධිකරණයේ වෙන ක්‍රියාදාමයන් ගැන මේ රටේ ජනතාවට ප්‍රශ්නාත ලකුණක් තියෙනවා. ඒක හන්දා අධිකරණ කොමිසම හරහාත් නිසි අයුරු නිසි අය පත් වෙලා නිසි අය නිසි තැන් වලට ගිහිල්ලා රටේ ජනතාවට සාධාරණ වෙනවාද කියන එක ප්‍රශ්නයක්. මෙතනින් එහාට මම කතා කරන්න බලාපොරොත්තු වෙනා ටිකක් දීර්ඝ වශයෙන් පොලිසිය ගැන. පොලිසිය කියන්නේ නීතිය සාමය. දැන් මේ රටේ නීතිය සාමය ගැනත් අපේ කොමිසමක් තියෙනවා. පොලිස් කොමිසමක් තියෙනවා. මේ කොමිසමෙන් පොලිසියට විශාල නිදහසක් දීලා තියෙනවා. එතකොට ඒ නිදහස භුක්ති විඳිමින් පොලිසිය ජනතාවට අවශ්‍ය සේවය සාධාරණ ඉෂ්ට කරනවාද කියන එක මට ප්‍රශ්නයක්. දැනට පොලිසිය කිව්වම මම පොලිසියේ සියලු මංශවලට දෝෂාරෝපණය ලක් කරන්නේ. මම පිළිගන්නවා මගේ හද සාක්ෂියට අනුව පොලිසියේ 90%ක් පමණ හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම පොලිසියේ තව 5%ක් පමණ ඉන්නවා වාසියක් බඩගෝස්තරයක් ලැබෙනවා නම් බාර ගන්න කැමති කට්ටියක් ඉන්නවා. ඒක පස්සෙම සොයාගෙන එළවාගෙන නොගියත් 5%ක් පමණ ඉන්නවා අන්ත දූෂිත දාමරික නීතිය කඩන නීති විරෝධී වැඩ කරන සාමාන්‍ය ජනතාවටත් වඩා නීතිය අතට අරගෙන නොයෙක් කන්දමේ නිවට බේගුළු වැඩ කරන කොටසක් ඉන්නවා 5%ක් පොලිසිය. මේ අය නිසා තමයි පොලිස් කොමිසම කොහේ තිබ්බත් පොලිස් කොමිසමට ශක්තියක් නැහැ ඒගොල්ලෝ නිවැරදි කරන්න. පොලිස් කොමිසමට හැකියාවක් නැහැ මේ අයට විරුද්ධව නැගී සිටින්න. සමහරලාට මට වෙලාවකට හිතෙනවා අතීතයේ මේ පොලිස් කොමිසම නැතුව දේශපාලනඥයෝ පොලිසිය මෙහෙවද්දී තත්ත්වය මීට වඩා හොඳ වුණාදෝ කියලත් මට යම් වෙලාවට හිතෙනවා. මොකද යම් වෙලාවක දේශපාලනඥයන්ට ශක්තියක් තිබුණා අතීතයේදී ඒ පොලිසිය යම් යම් අංශ මෙහෙවන්න. ඒ තිබුණටත් වඩා දැන් මේ ලැබුණ නිදහස හරහා පොලිසිය පිසුනටනවාද කියලා මට යම්කි සැකයක් තියෙනවා. මේ ගැන මම කරුණු කාරණා කීපයක් කියනවා. මට කෙලිම බලපාපු කරුණු කීපයක් පහුගිය මේ කරුණු කීපය ටිකක් කරුණා යොසියමින් අසා ගන්න පොඩි ඉතිහාසයක් එක්කම කියන්නේ පහුගිය දිනවල මගේ ආසනයේ කැලණි ආසනයේ තරුණයෝ කීප දෙනෙක් පිටපිට දිනපතා පත්‍රවලට කිය කී අත්අඩංගුවට ගත්. බොවුන් අත්අඩංගුවට ගන්නේ ඔවුන් ළඟ මත්ද්‍රව්‍ය තිබුණා කියලා. මේ තරුණයොන්ට මම කැලණියට යන්න ඉස්සෙල්ලා පහුගිය අවුරුදු දෙකට චෝදනා තිබිලා නැහැ. සමහරුන්ට අතීතයේ ප්‍රශ්න තිබිලා තියෙනවා. කැලණිය කියන පරිසරය පෑලියගොඩ කොළොන්නාව උතුරු කොළඹ ගත්තම හුඟක් ඉන්න අධ්‍යාපනයේ හුඟක් දුරට ගෙනියපු නැති අය තරුණයෝ ඉන්නවා විරකියාවෙන් පෙළෙනවා ඉතා කුඩා නිවෙස්වල ජීවත් වෙනවා කැලණිය ආසනේ 150ක් තියෙන අනවසර ගෙවල් ඒගොල්ලෝ ඉතාම පීඩිත ජීවිත ගත කරන කොටසක් ඉන්නවා මේ කට්ටියට ආවේනික ජීවන රටා තියෙනවා මේගොල්ලෝ අතරේ යම් යම් ප්‍රශ්න තියෙනවා නමුත් අපට වැඩ කරන්න ආපු අයට මාත් එක්ක එකතු වුණ අයට මම හැම වෙලේම කියලා තියෙනවා මාත් එක්ක දේශපාලනය කරනකොට වැරදි කරන්න එපා පහුගිය අවුරුදු දෙකට මාත් එක්ක දේශපාලනය කරන අය ඉන්නවා අතීතයේ නඩු තියෙනවා අපපිට ඉන්නවා නමුත් ඒක සමාජයෙන් කොන් කරන්න හේතුවක් නෙමෙයි මිනිහෙකුට නඩුවක් තියෙනවා නම් මිනිහ මරුවක් වෙන්න පුළුවන් ගහගෙන බැනගෙන වෙන්න පුළුවන් වෙන සමාජ විරෝධී ක්‍රියාවක් වෙන්න පුළුවන් නඩුවක් තිබුණාට උසාවියක නඩුව තියෙනවා නම් අපදීලා තියෙනවා නම් ඔහුට ප්‍රජා අයිතිය තියෙනවා නම් ප්‍රජාතන්ත්‍ර වාදයේ තියෙන රටක නම් ඔවුන්ට දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා. එතකොට මේ වගේ පිරිස් අපිත් එක්ක දේශපාලනය කරනවා. හැබැයි අපි ඉඩ දෙන්නේ නැහැ අපේ දැනුම ඇතුව මේගොල්ලන්ට වැරදි කරන්න. අපි ඉතත් ළඟින් ඒගොල්ලෝ ගැන අධීක්ෂණයක ඉදලා ඉන්නවා වැරදි කරන්න එපා කියලා. පහුගිය දිනක කාර්ක සභා සභාපතිතුමනි මේ වගේ දෙයක් සිද්ධ වුණා කැලණිය. තවුන්නාසෙලත් පොඩ්ඩක් කියසීමෙන් අහගන්න. මැයි 29 වෙනිදා ජනාධිපතිතුමා පැමිණියා කැලණිය පන්සලකට. ඒ පන්සලේ තිබුණා ගොඩනැගිලි විවෘත කිරීම. මමත් ඒවට විශාල මගේ අමාත්‍යාංශයේ මුදල් හදල් දීලා තිබුණා. ඒක හන්දේ නායක හම්දුරෝ මගෙන් ඉල්ලා සිටියා කටවුට් එකක් ගහන්න කියලා. අඩි 30යි 40 නායක හම්දුරෝ ඒක ඩිසයින් කරලා දුන්නා. ඒ ඩිසයින් එකේ තිබුණේ ජනාධිපතිතුමාගේ මගේ පින්තූරය. මේකට කුලප්පු වුණා ඒ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකතුමා. එතුමා ගිය ඡන්දේ ප්‍රාදේශීය සභාවටත් ඉල්ලලා ඡන්ද 200ක් ගත්ත කෙනෙක්. IRC ලයිස්තුවෙත් නම තියෙනවා. මුදල් වංචාවකට හිරෙත් ඉඳලා තියෙනවා. මෙතුමා මේකට කුලප්පු වෙලා මේ කටවුට් එක ගහන්න මම කණු හතරක් හිටවලා තිබුණා. එයින් කණු දෙකක් කපලා එතුමාගේ කටවුට් එකක් ගෙවුවා ජනාධිපතිතුමා එක්ක. මට අවශ්‍ය වෙලා තිබුණේ හාමුදුරන්ගේ කටවුට් එක ගහන්න. මේකෙන් අපේ ඉන්න දේශපාලනය කරන අපි එක මේ කට්ටියක් ටිකක් කලබල වෙලා ඒගොල්ලෝ නැවතත් හාමුදුරුව දුන්න කටවුට් එක ගැහුවා. අර පුද්ගලයා ගහපු කටවුට් එක ගලවලා දාලා. මේකට සම්බන්ධ වුණ තරුණ පිරිසක් හිටියා. ඒ තරුණ පිරිසේ කටවුට් එක ආරක්ෂා කරා ජනාධිපතිතුමා ඇවිල්ලා යනකම්. මීට පස්සේ මේක කරපු ළමයින්ගෙන් මේක සිද්ධ වුණේ මේ 29 වෙනිදා. ජුනි මාසේ ඊට පස්සේ 4 වෙනිදා ඒ එක ළමයෙක්ගේ ගෙදරට STF එක පයින්නවා. පැනලා පැය 6ක් ගේවට කරගෙන හැමතැනම සොයනවා. මෙයා ගාව මත්ද්‍රව්‍ය තියෙනවා කියලා. මොනවත් හම්බ වෙන්නේ නැහැ. ගෙට වඩා මීටර 80ක් ඈතින් ඇලක තිබිලා ගංජා මිටියක් තිබුණා කියලා අරගෙන එනවා. අරගෙන එනවා නමුත් කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. එවැනි මීටර 80ක් ඈත ගංජා තියෙනවා කියන්නේ තව ගෙවල් 7-8කට ඈති. ඒක හන්දා ඒ අවස්ථාවේ මුකුත් කරන්න හම්බ වෙන්නේ නැහැ. නැවතත් මේ ගෙදරට පයින්නවා STF එක ජුනි 19 වෙනිදා. මීට කලින් අවුරුදු දෙකකට මේ ගෙවල් වලට පැනලා නැහැ STF එකවත් නා කොටික්සක් කවුරුවත් පැනලා නැහැ. ජුනි 19 වෙනිදා පැනලා ඉදිරිපස වහලේ පීල්ලේ අත් බෝම්බයක් තිබුණා කියලා බෝම්බයක් ගන්නවා. පීල්ලේ වහල තියෙන පාරට උඩින්. ඊට පස්සේ ගේ ඇතුලේ තිබුණා කියලා ගංජා ටිකක් තිබුණා කියලා අරගෙන ඇවිල්ලා මේ එක තරුණයක් අත්අඩංගුවට අරන් ගිහලා කූඩුවේ දානවා. එතකොට මේ තරුණයාගේ අතේ තිබුණේ නැහැ. ගෙදර තව පිරිස හිටියා. ඒ වුණාට එක තරුණයෙක් තෝරලා කොහොමද අරගෙන ගිහිල්ලා කූඩුවට දාලා රිමාන්ඩ් කරන්නේ. ඒ දරුවා දැන් රිමාන්ඩ් එකේ දුක් විඳිනවා. ඊළඟට නැවතත් මාත් එක්ක මම පිට ප්‍රදේශවල මේ දවස්වල මාස 3ක් හැම සතියන්තේම ගියා වනජීවී වැඩවලට. හැම සතියන්තේම මම කොළඹින් පිට හිටියා. මගේ ආසනේ ඉන්න කට්ටිය තරුණයෝ මම යනකොට වාහන අරගෙන ඒගොල්ලන්ගේ මුදලින් ඇවිල්ලා ඉවරලා අපේ පස්සෙන් එනවා. සත්තු බලන්න ආසයි, අලි අල්ලන තැන් වලට යන්න ආසයි, ඒ උන් පාලනය කරන දකින්න ආසයි. මෙවැනි පිරිස් අපේ පස්සෙන් නිතරම එනවා. එක දවසක් ගියා අපිත් එක්ක පිරිසක් ජූලි 1 වෙනිදා. එතකොට ඒ ගියේ පිරිස මේ ගියේ පිරිසත් අර කටවුට් එකේ ප්‍රශ්නය සම්බන්ධ කට්ටිය. ඒ පිරිස ගිහිල්ලා ආවම ඒ එක්කෙනෙක්ගේ මාත් එක්ක ගියපු මගේ පස්සෙන් ගියපු එක තරුණයෙක්ගේ බිරිඳගේ මල්ලි අල්ලගෙන යනවා පොලිසියෙන් ඇවිල්ලා STF එකෙන් ජූලි 8 වෙනිදා. අල්ලන් ගිහිල්ලා ගහනවා අපරාධ සංවිධානාත්මක අපරාධ අංශයට අරන් යනවා පෑලියගොඩ. මේ තරුණයා ගාතිල මුකුත් අහුවෙන්නේ නැහැ. මෙයා එල්ලල ඉවරලා පහර දෙනවා පැය හතරක් පහක් අත්වලින් එල්ලනවා ඇස්වලට මිරිස් කුඩු දානවා ඔළුවට පොලිතින් බෑග් එකක් දානවා තරුණයාට පහර දීලා ගෙදර යවනවා. එතකොට මේ ආකාරයට මේ මර්ධනේ සිද්ධ වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා නම් තමුන්නාන්සේලාට බෑ රටක ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න. සීමා නීරණ තිබුණ පළියට ඡන්ද තිබුව පළියට ජනතාව බයෙන් ජීවත් වෙනවා නම් පොලිස් පාතාලයක් ගොඩනැගිලා තියෙනවා නම් එවැනි රටක එවැනි ප්‍රදේශයක ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනගන්න බෑ. ඊට පස්සේ නැවතත් ඊළඟට ජූලි මාසේ 16 වෙනිදා ඒ මගේ පිටිපස්සෙන් ගිය තරුණයෝ හතර දෙනෙක්ගේ පින්තූර දාලා ඊළඟට දානවා මගේ පින්තූරයක් දාලා ඇමතිගේ බොඩිගාඩ්ලා පාතාලයෝ කියලා මේ net fm එකේ. එතකොට මට ඉන්නවා මගේ බොඩිගාඩ්ලා 17 දෙනෙක් ඉන්නවා. STF එකක් ඉන්නවා මට. එහෙම තියෙනකොට මම රටේ අවුරුදු 40ක් හමුදාවේ හිටියා. හමුදාපති වර්තමානයේ මං ෆීල්ඩ් මාෂල් කෙනෙක්. මට බොඩිගාඩ්ලා අවශ්‍යද පාතාලය. එතකොට මේ කරන්නේ චර්ත ඝාතනයක්, දේශපාලන ඝාතනයක්. අර කට අවුට් ප්‍රශ්නෙන් පස්සේ මේ පොලිසිය ඉන්නවා අපි ඉන්න ප්‍රදේශවල බුද්ධිආශ කියලා ඉන්නවා බේබද්දෝ ඉන්නවා. ඊළඟට ඉන්නවා අපරාධ දරුණු අපරාධ විමර්ශන අංශය කියලා ඉන්නවා. තන්නේ කරම පාතාලේ මේ පැතිවල පාතාලේ ගෙනියන කනබුණ දේශපාලනඥයෝත් ඉන්නවා. එක ගිහිල්ලා පාටි දානවා. මේ වගේ පරිසරයක් තියදී මම මේ කතා කරන්නේ මට රට ගැන කතා කරන්න ඉස්සෙල්ලා මට අයිතියක් තියෙන්න ඕනේ මම දේශපාලනය කරන ආසනේ තියනවාද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කතා කරන්න. ඒ ජනතාවට ඒ නිදහස පරිසරයේ තියනවාද කියලා කතා කරන්න. ඒකයි මම මේ කතා කරන්නේ. අපි අපේ ආසනේ හදාගන්න බැරි නම් අපි මොකටද රටේ සීමා නීරණයක් ගැන කතා කරන්නේ. ඒක නිසා මම ආවේගශීලීව කම්පාවෙන් කතා කරනවා මේ කරුණු. මේ කරුණු මේ ආකාරයට බලපානවා තවත් හුඟක් අයට. මට විතරක් නෙවෙයි. වෙන ආසනවලත් මේ ප්‍රශ්න තියෙනවා. මේවා අපි අනිවාර්යෙන් හදාගන්න ඕනේ. ඒවා හදන්න නැතුව යහපාලනයක් හදන්න බෑ. බොරුවට නිකන් අඬබෙර ගැහුවට වැඩක් නැහැ. ඊළඟට මේ net fm එකේ ජූලි 16 දානවා මාත් එක්ක විල්පත්තු ගියපු හතර දෙනෙක්ගේ පින්තූර බොඩිගාඩ්ලා පාතාලයෝ කියලා. ඊළඟට දානවා තව සුමානයක් ගිහිල්ලා මේ පාතාලයෝ ළඟදී මත්අඩංගුවට ගන්නවා කියලා. මේ තරුණයන්ට අවුරුදු දෙකකට කිසිම චෝදනාවක් තිබිලා නැහැ. ඒක මං එක්ක යනකොටත් බොහොම හොඳට විනීතව හැසිරුණා. කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම පුද්ගලිකව මගේ රටේ ජනතාව ගැන මගේ තියෙන මතය අනුව මේ තරුණයෝ ගැන මගේ පැහැදීමක් තිබ්බා. ඒගොල්ලෝ අපරාධකාරයෝ එහෙම නැත්නම් නීති විරෝධී මිනිස්සු කියලා මට කොයි වෙලාවකවත් අවබෝධයක් ආවේ නැහැ. ඊට පස්සේ ඊළඟට මේ net fm එකේ දාලා ළඟදීම අත්අඩංගුවට ගන්නවා කිව්වා. මම හම්බ වෙනවා ජූලි 31 වෙනිදා නීතිය සාමය ඇමති. මම හම්බ වෙනවා තලතාතු කෝරළ ඇමතිණියගේ කාර්යාලයේදී. එතෙන්ට අපි ආරාධනා කරනවා STF එකේ කවඩාන්ට එතෙන්ට එන්න කියලා ලතීෆ්ට. එතෙන්දී නීතිය සාමය ඇමති ඉතා කරුණාවෙන් ලතීෆ්ට කතා කරලා කියනවා මේ තරුණයින්ට අසාධාරණ කරන්න එපා. ඔයා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. කිසිම කෙනෙකුට මේ ප්‍රදේශවල ජීවත් වෙන අයට අසාධාරණයක් වෙන්න තියන්න එපා. එහෙම කියලා ඇරියා ජූලි 31 දවල් 12 මාට ජූලි 31 රෑ 12 මාට ලතීෆ් කට්ටියක් කරලා එක තරුණයෙක් අත්අඩංගුවට ගන්නවා. එතකොට එච්චරට කීකරු විනීත විනයගරුක නිලධාරියෙක්. ලතීෆ් ඇවිල්ලා ඇමතිලා 3 දෙනා ඉස්සරහා වාඩි වුණේම මම දැක්කේ නැහැ සලූට් එකක්වත් ගැහුවද කියලා. තොප්පිය වීසි කර ඈත ඉඳලා මේසෙ උඩට නෝට් පොත ඊළඟට මේසෙ උඩට වාඩි කරා. පුටුව දඩස් ගාලා ඇදගෙන වාඩි වුණා. ඉතින් අපි මම තාම ෆීල්ඩ් මාෂල් වුණත් නිල ඇඳ වැඳපු වෙලාවට ජනාධිපති හරි කවුරු හරි ළඟ ඉන්නා නම් මම තොප්පිය ගලවන්නේ නැහැ. ඒ වගේ විනයක් නැත්නම් පොලිසියවල හමුදාවල එවැනි අයට මේ බරපතල තනතුරු දුන්නම ඒගොල්ලෝ හරියට හැසිරෙන්නේ අර චීන කඩේට පැන්න බූරුවාද මොකද වගේ අර වළම්බින විදිහ තමයි දඟලන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් මෙතනක් තියෙනවා කියලායි මට තේරෙන්නේ. බුල්ලින්ද චයිනා ෂොප්. වළම් කඩේට පැන්න ගොනා වගේ. එතකොට මේ ළමයා අත්අඩංගුවට ගන්නවා. ඊළඟට මේ ඉතුරු ළමයි දෙන්න දැන් බය වෙනවා. එතන හිටපු තව ළමයි දෙන්නෙක් අගෝස්තු 7 ගිහිලා පොලිස්පතිට වාර්තා කරනවා. මානව හිමිකම් වලට යනවා. ගිහිල්ලා කියනවා අපේ පස්සෙන් මෙහෙම එළවීමක් තියෙනවා. මාධ්‍යෙන් අපට ගහනවා, අපිට හංගඩු ගහනවා. මෙතන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුත් හිටියා. තරුණයෙක්. ඒ තරුණයා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනගෙන තියෙනවා. අම්මා වැඩ කරන විදේශ අමාත්‍යාංශේ, අම්මා නාගරික මන්ත්‍රීවරියක්, පියා ගුරු උපදේශකෙක්. දැන් මේ තරුණයාට තමයි කියන්නේ පාතාල නායකයා කියලා. එතකොට මෙතන මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? මෙතන ඇති යහපාලනයකුත් නැහැ. එතකොට මේගොල්ලෝ යනවා පොලිස්පතිට සහ මානව හිමිකම් වාර්තා කරන අගෝස්තු 7 අගෝස්තු 9 පයින්ව ආපහු වෙත වාර්තා කර තරුණයෙක්ගේ ගෙදරටම මංජුල කියලා ළමයෙක් අල්ලගෙන යනවා පොලිසියෙන්. දවසේම තියාගෙන පැය 6ක් හිටවගෙන ඉඳන් මාච්චු දාගෙන ගෙදර තියාගෙන බිරිඳ ඉස්සරහා පහර දෙදි ළමයි ඉස්සරහා පහර දෙදි මේ තරුණය අල්ලගෙන ගිහිල්ලා පත්තරයට දෙනවා. මෙයා ගාව තිබුණ ඩෙන්ටි කාඩ් තිබුණා කියනවා. තිස්පහක් පාස්පෝර්ට් තිබුණා කියනවා, කඩු දෙකක් තිබුණා කියනවා, විශාල චිත්‍රයක් මවලා පෙන්නනවා. මේ තරුණයා පෑලියගොඩ ගරු මන්ත්‍රීවරුනි, ඒ පෑලියගොඩ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් මට වෙලාව දෙන්න කරුණා කරලා සභාපතිතුමා උග විලෝත් වෙලා දෙන්න කියලා මට මේ
20 minutes if you ඉවරයි
කරුණා කරලා වෙලා දෙන්න සභාපතිතුමා පැවසුවා මට අවශ්‍ය වෙලාව දෙන්න කියලා. මෙගිතා තව හොඳ කෑලි ඉස්සරහට එනවා, ඉතාව විශ්වාසයෙන් අහන් ඉන්න. තව ඉස්සරහට හොඳ හොඳ රහ කතා එනවා. තව ටිකක් ඉන්න, හොඳ කෑලි එනවා ඉස්සරහට. ඊළඟට මේ පුද්ගලයා අල්ලගෙන ගියා. අල්ලගෙන යනකොට එයා කඩයක් තියෙන හිටියහින් ගෙදර තිවිල හම්බ වුණා. ඐඩෙන්ටි කාඩ් 35කුයි පාස්පෝර්ට් 5කුයි. පෑලියගොඩ කැලණිය ප්‍රදේශයේ යමක් කුලිය මේ පුද්ගලයා කුලියට දෙනවා පලංචි සහ ඩ්‍රිලින් මැෂින්. ඕන දෙයක් කුලියට දෙනවා නම් ගෙනියන මිනිහා සල්ලි තියන්නේ ඇඩ්වාන්ස් එකක් පාස්පෝර්ට් එක හරි ඐඩෙන්ටි කාඩ් එක හරි තියලා තමයි යන්නේ. තරුණයෙක් ගිහිල්ලා ලොන්ඩරියට ගිහිල්ලා බේසර් එකක් ගත්තොත් ඐඩෙන්ටි කාඩ් එක තියලා යනවා. කඩේකට ගිහිල්ලා කූඩාරම් ටිකක් වීදුරු ටිකක් කොනහරි ක්‍රොකරි කට්ලරි ගත්තොත් කුලියට ඐඩෙන්ටි කාඩ් එක තියලා. ඉතින් මෙහෙම අල්ලන් ගියපු ඐඩෙන්ටි කාඩ් ටිකක් තමයි මේ STF අය පත්‍රවල දා මාධ්‍යෙන් දා මේක ආදන් ඐඩෙන්ටි කාඩ් හොරෙක් කියලා හංගඩු ගන්න හදනවා. පාස්පෝර්ට් පහකුත් තිබුණා. ඒ ළඟයි වගේ ගෙදර තියෙනවා පර්ණ බඩු දූවිලි ගහිලා දාලා තියෙන පාවිච්චි කරන ටොයිලට් එකක්. මේකේ තිබිලා තියෙනවා ගෙදර ගහලා තිබිලා තියෙනවා ඕනමන්ටල් කඩු දෙකක් ස්ටේන්ලස් ස්ටීල්. අවුරුදු 10ක් විතර ගිහිල්ලා ඒක මලකඩ කෑම ඒකත් දාලා තිබිලා තියෙනවා අරකේ. දැන් මේක පෙන්නනවා TV එකෙන් මුගේ ගාව තියලා කඩු දෙකක් අහු වුණා කියලා. මේ පොලිසිය වෙන වැඩ නැද්ද? අහිංසකයෝ අල්ලලා කක්කුස්සිය ඇතුලේ තියෙන බඩුයි අරවා මේවා ගෙනෙල්ලා මාධ්‍ය සම්දර්ශන පවත්වමින් මේ වගේ අපරාධ කරන එක සාධාරණද කියලා මං අහන්නේ. අල්ලගෙන යනකොට බිරිඳ අහලා තියෙන ඔච්චරයි නේද හම්බ වුනේ, වෙන මත්ද්‍රව්‍ය නම් නම් ජරාව නෑ නේද කියලා. නෑ නෑ කිසි දෙයක් නෑ කිව්වා. එදාම ඒ වෙලාවේ මම පාර්ලිමේන්තුවේදී හම්බුණා මෙතන පොලිස්පති හිටියා, අගමැති හිටියා, නීතිය සාමයේ ඇමති හිටියා, ඔය අල්ලපු STF එකේ කට්ටිය හිටියා, එතන ඒගොල්ල සීනියර් ඔෆිසර්ස්ලා නාකොටික් DIG හිටියා. එතෙන්දී ඇහුවම මොනවද තිබුණේ කියලා. අරේ කියන්නේ ඉස්සෙල්ලා මෙතන ඉන්නේ කෙනා ලයිස්තුව කියනවා නාක ඒක ඇතුලේ ගංජාක් තිබ්බා, කේරළ ගංජාක් තිබ්බා, මත්ද්‍රව්‍යයක් තිබුණා, හෙරොයිනුත් තිබුණා කියලා. ඉතින් මේ ආකාරයට සම්දර්ශන මවලා මේ කට්ටියට හිරි අර කරනවා. මේවා අපි නවත්තන්න ඕනේ. ඊළඟට
දැන් ඔබතුමා රජයේ කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස ඔබතුමාට මූණ පාන්න වෙන තත්ත්වයේ මෙලෙස නම් විපක්ෂයේ ඉන්න අයටත් ඔය ආකාරයෙන්ම ඔයිට වඩා වැඩියෙන් වෙනවා කියලා ඔබතුමා පිළිගන්නේ නැද්ද?
මේ දවස්වල මම තාම දැක්කේ දැන් මේ මන් දන්නා දැන් නුවර ඇමති කෙනෙක්ගේ ලේකම් ගාව ඉඳලා පාතාලේ ඇල්ලුවා කිව්වා STF පැනලා. අන්තිමේ ලියලා තියෙනවා ලේකම් ගාව ඉඳලා තියෙන්නේ පොලිස් නිලධාරි 3 දෙනෙක් ඉඳලා තියෙන්නේ. පාතාලේකුත් හිටියද මන් දන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයට දැන් කොහොම හරි මෙතන විශාල නීති විරෝධී අවනීතිය රජ කරන අවස්ථාවක් ගොඩ නැගිලා තියෙනවා. ඒතෝ එහෙම වුණා මම පිළිගන්නවා මේක රටේ කාටවත් හොඳ නැහැ. තමුන්නාසලටත් හොඳ නැහැ. අනිවාර්යෙන්ම මම ඒක පිළිගන්නවා. ඒක මට විතරක් නෙමෙයි. මේවා අනිවාර්යෙන් අපි නවත්තන්න ඕනේ. එහෙම නැත්නම් අපේ රජය යහපාලනේ තියෙන අරෝමේ අපි කිව්වට ඒක අපේ යකට දැනෙන්නේ නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. ඊළඟට ඒ දරුවා අල්ලගෙන යනවා අගෝස්තු 9. ඊට පස්සේ අගෝස්තු 9 පාර්ලිමේන්තුවේදී මම ඇහුවාම ඒ ඇමති සහ අගමැතිතුමා ඉදිරියේදී අර නෑනජිත් කියන විශ්වවිද්‍යාල දරුවාට තියෙන මොකද්ද චෝදනා කියලා ගත් කටඩම කිව්වා එයා මත්පෙති පාවිච්චි කරනවා කියලා. ඒ වගේ මොනව හරි කියනවා. ඊට පස්සේ ඒ දරුවා අදේරකෝ රටින් පැනලා ගියා විශ්වවිද්‍යාලය අමතක කළා. මොකද මත්පෙට් ටිකක් දාලි වරලා කොහෙද යරි අරන් ගිහලා නරුවක් දැම්මා නම් අනිවාර්යෙන් අවුරුද්දක් විතර හිරේ ලගින්න වෙනවා. ඒතකොට ඒ වගේ පරිසරයක් ගොඩ නැගිලා තියෙනවා ගරු කාර්ක සභා සභාපතිතුමනි. ඊළඟට මම තව එකක් කියන්න ඕනේ. ඔය පොලිස් නිලධාරීන් පළාත් පාලන ආයතන ඡන්දය දවස්වල මගේ පළාත් සභා මන්ත්‍රී කෙනෙක්ගේ බිරිඳ ඡන්දය ඉල්ලුවා. එතුමිය කාර්යාලයක් කරින්න උත්සාහ කරා ඉතා අන්ත දුප්පත් මිනිහෙක්ගේ පෙට්ටි කඩේ. අන්ත දුප්පත් අසරණේ කාලා බීලා ජීවත් වෙන්නේ නැති මිනිහෙක් මේ පෙට්ටි කඩේ වැඩ කරා. මේක අරිනවට විරුද්ධ කරන දවසට කලින් දවසේ පොලිසියෙන් පැන්න එතනට වට කරගෙන ඉන්නවා පැය 6ක්. කියනවා මේ ගෙදර දැන් මේ කඩේ තියනලු අවියක් වෙපන් එක දීපන් කියලා අර මිනිහා මරන්න හදනවා. එතනට මං ඇරියා මගේ ආධාරකරුව දෙන්නෙක් පොලිසිය පැය 6ක් හිටියා, ඉන්ස්පෙක්ටර්ලා දෙන්නෙක් හිටියා. මගේ ආධාරකරුව දෙන්න ඉන්ස්පෙක්ටර්ලාගේ ටෙලිෆෝන් නම්බර ඉල්ලගත්තා. ඉන්ස්පෙක්ටර්ලා දෙන්න මගේ ආධාරකරුවන්ගේ ටෙලිෆෝන් නම්බර ඉල්ලන් පැය 6ක් විතර ඉඳලා ගියා. ගිහිල්ලා පැය භාගයක් යනකොට අර ඉන්ස්පෙක්ටර් කෙනෙක්ගේ ටෙලිෆෝන් නම්බරයෙන් කෝල් එකක් එනවා මගේ ආධාර කරුවා ටෙලිෆෝන් එකට. ඇවිල්ලා ඉන්ස්පෙක්ටර් කියනවා වරාගොඩ අයියේ ෆොන්සේකාගේ මිනිහට වැඩේ දෙන්න ගියා. ෆොන්සේකාගේ මිනිස්සු එතනට ආපු හින්දා අපි ලිස්සලා ගියා කියලා කියනවා. මේ කෝල් එක දෙන්නේ ගැවුණු කියලා ඉන්ස්පෙක්ටර් කෙනෙක්. දෙන්නේ මගේ මිනිහට වැරදිලා වරාගොඩේ ටෙලිෆෝන් එකේ කියලා හිතා මගේ මිනිහට දෙනව කෝල් එක. වරාගොඩ අයියා කියන්නේ ශ්‍රී ලංකා නිවාස පක්ෂයෙන් ඡන්දේ ඉඳලා ඡන්ද 200ක් ගත්ත එක. එතකොට මේ ක්‍රමය මම පැමිණිලි කරා වහාම දුරකථන නම්බර සියල්ල එක්කම ඒ වෙලේම පොලිස්පතිට පොලිස් ඇමතිට කරේ එකම දඬුවම් මොකද්ද? ඒ පොලිස් නිලධාරියා එතනින් මාරු කරා ගල්කිස්සට. දැන් ගල්කිස්සේ හොඳට ඉන්න රාජකාරිය කරගෙන පඩි ගන්නවා. ගෙදර අරින්නෙත් නැහැ, නීතියක් ක්‍රියාත්මක ගුණෙත් නැහැ. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙනවා මේ පැතිවල. ඊළඟට දැන් මේවට සම්බන්ධ සමහරලාට තවුන්නාසෙල අහන්න කැමති දැන් තේවත් මට කියන්න වෙයි. දැන් මේවට සම්බන්ධ මේ STF කණ්ඩායම මෙහෙවන්නේ ලතීෆ්ගේ උපදෙස් පිට. මේ කණ්ඩායමේ ඉන්නවා ASP කමල් ප්‍රනාන්දු කියලා එක්කෙනෙක්. මෙයා යුද්ධ කාලේ ඉඳලා නැහැ කොහෙවත් ඒ පැතිවල. යුද්ධ කාලේ මෙයා හිටියේ හම්බන්තොට. මෙයා ඒ පැත්තේ STF කැම්ප් එක බාරව හිටියේ. එතකොට එතන හිටියා නෙවිල් කියලා තමුන්නාසල ඔක්කොම දන්නවා නෙවිල් කියන චරිතේ. සාජන් කෙනෙක් කියලා ඉඳලා මමයි ලෙෆ්ටිනන්ට් කරලා උසස් සීම දුන්නේ. දැන් එයාගේ හොඳම යාළුවෙක් තමයි මේ කමල් ප්‍රනාන්දු කියන්නේ. දැනුත් මේ දෙන්න එකතු වෙනවා ඉඳලා හිටලා කන්න බොන්න පාටි දාන්න එකතු වෙනවා. මේ කමල් ප්‍රනාන්දු තමයි මේ STF මෙහෙයුම දිගටම ගෙනියන්නේ. හැබැයි එකතු වෙලා ඉන්නවා අර කැලණියේ ඉන්න ශ්‍රී ලංකා නිවාස පක්ෂ සංවිධායකයා සහ තවත් කට්ටියත් එක්ක. මේ ගැන මම හිතන්නේ මගේ මිත්‍ර ප්‍රසන්න රණවීරත් මේවා ගැන දන්නවා. දන්නවා වුණත් එයා මේ දවස්වල නිහඬව ඉන්නවා. මොකද මේකේ වක්‍රව එතුමාටත් යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙන නිසා. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ එතුමාගේ මේවට පැටලෙන්න ඕනේ කියලා. එතුමා එහෙම ඉන්නක හොඳයි. අපි දෙන්න අතර අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. එතකොට ඊළඟට තවුන්නාසලත් තව එකක් කියන්න ඕනේ. ඩී මංජු කියලා පුද්ගලයෙක් STF එකෙන් පෑලියගොඩදී ඝාතනය කරා පහුගිය දවස්වල. ඩී මංජු කියන්නේ වෙඩි තබා ගැනීමේ නඩු දෙකක් තියෙනවා. මනුෂ්‍ය ඝාතන දෙකක්. එයා තමයි අර සඳරුවන් කියලා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හිටියා කැලණියේ මර්වින් සිල්ලා ඉන්න කාලේ. ඒ සඳරුවන්ට වෙඩි දීව පුද්ගලයා. සඳරුවන්ගේ පවුලේ සමහරු තමයි මේ මාත් එක්ක මෙතන මේ කියවුන නම් වලින් සමහරු. ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නමුත් පහුගිය ඡන්ද එක්සත් ජාතික පක්ෂයේ වැඩ කරා. මේ දෙගොල්ලන්ටම නඩු දෙකක් විතර තියෙනවා වෙඩි තියාගෙන දෙගොල්ල අතරේ නඩු දෙකක් තියෙනවා. නමුත් 2016 න් ඉස්සෙල්ලා ඔක්කොම. ඒ නඩු තියෙනවා කට්ටිය අප පිට ඉන්නවා. එතකොට මේ ඩී මංජු කියන පුද්ගලයා පහුගිය දවස්වල STF හැමදාම ගෙදරට පයින්නවා අප පිට ඉන්නේ බැඳලා අවුරුදු පහක පුතෙකුත් ඉන්නවා. හැබැයි අප පිට ඉන්න මිනිහා ගෙදරට හැමදාම STF එක පයින්නවා. පැනලා මේ මිනිහාට ගෙදර ජීවත් වෙන්න බෑ. මං හම්බෙන්න එක දවසක් ආවා. අනේ ඇමතුමා මට උදව් කරන්න මට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් දෙන්න කියලා. අපි දැන් වැරදි කරන්නේ නැහැ කිව්වා. මං සාගල් රත්නායක ඇමතුමාට කතා කරා පොලිස්පතිට කිව්වා. ඒගොල්ලෝ කිව්වා කරදර කරන්නේ නැත්නම් වැරදි වැඩ කරන්නේ නැත්නම් අපි හිරියර කරන්නේ නැහැ කියලා. එතකොට ඒ වගේ පරිසරයක් තියෙද්දි ලතීෆ් වරිනා කට්ටියක් ඇරලා මේ ඩී මංජු කියන පුද්ගලයාට ඒ මිනිහාගේ පුද්ගලික ප්‍රශ්නයක් තිබුණා කාර් එකක් රෙන්ට් එකකට අරගෙන මාසෙකට අරගෙන ඒක ආපහු දෙන්න සිද්ධ වෙලා එතකොට රෙන්ට් එකකට ගත්ත මිනිහා ආපහු මෙයාට මුදලක් දෙන්න තිබුණා. ඒ මුදල දෙන්න වරෙන් කියලා තැනකට එන්න කියලා ගෙන්නගෙන එතෙන්දී STF එක අල්ලගෙන පණ පිටින් වෙඩි තියලා මැරුවා. එතකොට මේ ක්‍රියාදාමය හරිද? පොලිසියට බලතල දෙනවද? අපරාධකාරයෙක් අප පිට ඉන්නවනම් එයාට නිදහසේ ජීවත් වෙන්න අවසර තියෙනවා. ගෙනෙල්ලා අමු අමුවේ මරලා දාන්න අවසර තියෙනවද? මේක ගැන මම හිතන්නේ ජෝන් නම්බර් 3 ගැමතුමත් කතා කරා. නමුත් කතාව වැඩි දුර ගියේ නැහැ. මේකට අනිවාර්යෙන් පරීක්ෂණයක් තියන්න ඕනේ. අපරාධකාරයෝ වුණත් දරුවෙක් ඉන්න පියෙක් බිරිඳක් ඉන්නවා. අමු අමුවේ මහා දවල් තැනකට ගෙන්නලා වෙඩි තියන් තරම් STF එකේ ඒ නිලධාරීන් නියොට බියගුළු තත්ත්වයට පත් වුණා. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම මේ ගරු පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා සිටිනවා. මෙවැනි දෙයට විරුද්ධව තමුන්නාසලා නැගී සිටින්න කියලා. පාතාල නායකයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔහුටත් නීතියේ සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඔහුටත් රටේ ජීවත් වීමේ අයිතියක් තියෙනවා. එල්ලුම් ගස් කියොත් ඒක වෙනම කතාවක්. නැත්නම් රටේ නීතියේ සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ. ඊළඟට මේ ගැන මා STF නිලධාරීන් සමහරු මට කතා කරා. ඔවුන් මට කිව්වා ඔය මංජු කියන මිනිහාට ඕනෙලාක කෝල් එකක් දීලා කිව්වොත් ඔබ දැන් පොලිසියට වරෙන් කතා කරන්න තියෙනවා කියලා වහාම එන පුද්ගලයෙකු. කවදාවත් පොලිසිය එනකොට හැංගෙන්නෙත් නැහැලු. ඒ නඩු තිබුණත් ඒ මිනිස්සුන්ට යම් යම් තරුණ මිනිස්සු ඒ මිනිසුන්ට ජීවිතයක් තියෙනවා. එවැනි මිනිහෙක් තමයි ඒ ආකාරයට ඝාතනය කරේ. ඊළඟට දැන් තමයි හොඳ කෑල්ල එන්නේ. DIG ලතීෆ්. එයා මේ දවස්වල නොම්බර් එකේ බුල්ලින්ද චයිනා ෂොප්. කවදාවත් තව කමඩාන් කෙනෙක් ඉඳලා නැහැ වගේ ස්ටීෆ් එකේ මීට ඉස්සර. දෙපාර්තමේන්තු ප්‍රදේනියට ප්‍රධානියටත් වඩා උඩින් එයා ජීවත් වෙන්නේ. දැන් මේ ලතීෆ් ගැන හොඳ කෑල්ලක් තියෙනවා තමුන්නාසෙල අහගන්න මේක ඊට රසවත් කතාවක්. දැන් ලතීෆ් තමයි අර කමල් ෆර්නෑන්ඩෝත් එක්ක එකතු වෙලා තව කමල් සිල්ලා කියලා ඉන්නවා පිස්සු කේස් එකක් ඕගනයිස් ක්‍රයිම්ස් DIG එයාගේ පැටිගිරියක් මම දන්නවා. අතීතේ පමුණුගම OIC ඉන්න කාලේ තරුණයෝ 5 දිනක් මරලා තියෙනවා කුඩු පැකට් දාලා ඉවරලා ඒ ප්‍රදේශයේ දේශපාලනය කරපු ෆීලික්ස් පෙරරා හිටපු ඇමතුමාගේ හිටව බොඩිගාඩ් දැන් ඉන්නේ මම දේශපාලනය කරන්නේ නැහැ මට මුකුත් ඕනේ නැහැ කියලා පම්පෝරි ගහගෙන ඉන්නේ DIG ඕගනයිස් ක්‍රයිම්ස්. එයත් එකතු එක්ක ඉවරලා ලතීෆ් එකතු වෙලා අර කමල් ප්‍රනාන්දු කියන පුද්ගලයා හරහා තමයි STF එකේ මේ සියලුම වැරදි වැඩ කරන්නේ. ඊළඟට දැන් මේ ලතීෆ් අහිංසක මිනිස්සුන්ට කුඩු දඩ අල්ලවනවා. ලතීෆ්ගේ පැටිගිරිය ගැන මම කියන්නම්. තමුන්නාන්සලා අහගෙන ඉන්න. ඊට පස්සේ ඉතුරු ටික තමුන්නාන්සලා කරගෙන යන්න. දැන් ඌරු ගොඩවත්ත තමුන්නාන්සලා දන්නවා රේගුවෙන් කොකේන් කිලෝ 80ක් අහු වුණා. ඌරු ගොඩවත්තේ කන්ටේනර් එක තිබිලා. බ්‍රසීලයෙන් සීනේ ගෙනාවු කන්ටේනර් එක. මේක තිබුණා කොකේන් කිලෝ 80ක්. 2016 හැවැඩි මාසේ 14 වෙනිදා. මේවා ගෙන්නලා තිබුණේ ඇම්රෝ ෂුගර් කම්පැනි කියලා කම්පැනියකින් බ්‍රසීලයේ ඉඳලා මේ කන්ටේනර් ගෙන්නලා තිබුණා. එතකොට මේ ඇම්රෝ ෂුගර් කම්පැනි අයිතිකරු ඇම්රෝ ෂුගර් කම්පැනි අයිතිකරු එයාට ඒ කොකේන් තිබුණ කන්ටේනර් එක එයා යම් කෙනෙකුට දුන්නා නුවර පැත්ත කෙනෙක් අරන් ගිහිල්ලා තිබුණේ එයා කන්ටේනර් බෙදනකොට. ඊට පස්සේ එයාට ටෙලිෆෝන් කෝල් එන්න පටන් ගත්තා දිගින් දිගටම එක පුද්ගලයෙක්ගෙන් සම්සුඩීන් කියලා පුද්ගලයෙක්ගෙන්. ඒ පුද්ගලයා මේ කන්ටේනරේ නොම්බරෙම්ම ඉල්ලනවා නොම්බරෙම්ම දෙන්න කියලා කරදර කරනවා. නමුත් මේවා කියලා තියෙනවා ඒ කන්ටේනරේක දැම්මට සොයන්න බෑ මම ඒක පිටට දීලා තියෙන්නේ කියලා. ඊට පස්සේ තිය කාලයක් යනකොට මේ සම්සුඩීන් කියන පුද්ගලයා පාතාලේ ඉන්න සුජිත් ගුණසේකර කියලා පුද්ගලයෙක් යොදවනවා මේ කම්පැනි අයිතිකරු උස්සන්න. එතකොට මේක ගැන යම්කිසි තොරතුරක් ගිහිලා නාට්‍යාමීන් හරහා සුජිත් ගුණසේකර අත්අඩංගුවට ගන්නවා. සුජිත් ගුණසේකර අත්අඩංගුවට ගත්තම සුජිත් ගුණසේකර වමාරන්න පටන් ගන්නවා. සුජිත් ගුණසේකර කියනවා එයාටත් කොන්ත්‍රාත්තුව දුන්නේ සම්සුඩීන්ම තමයි අර කම්පැනි අයිතිකාරයා උස්සන්න කියලා. ඊළඟට දැන් සම්සුඩීන් අත්අඩංගුවට අරගෙන ගේනවා. ගේන්නේ DIG කමල් සිල්ලා ගාවට. සම්සුඩීන් ගැන හොයාගෙන යනකොට සම්සුඩීන් කියන්නේ කවුද? DIG ලතීෆ්ගේ මස්සිනා පොඩ්ඩ. DIG ලතීෆ්ගේ බ්‍රදරින් ලෝ තමයි සම්සුඩීන්. සම්සුඩීන් තමයි මේ කිලෝ 80 කන්ටේනරේට අයිතිකරු හැටියට ඒක ගන්න අන්තිමේ පාතාලේ දාලා කම්පැනි අයිතිකරු උස්සන්න පවා ක්‍රියා කළා තියෙන සම්සුඩීන්. අද වෙනකොට සම්සුඩීන් එළියේ ඉන්නවා. සුජිත් ගුණසේකර කියන පාතාලය විතරක් ඇතුළේ ඉන්නවා. මේ නඩුවට B report දාලා තියෙනවා. මේකට බී රිපෝට් දාලා තියෙනවා ඉදිරිපත් කළා තියෙනවා පොලිසිය මාලිගා කන්ද උසාවියට B11811 ඇලිරක් 20016 දරන බී රිපෝට් එක නීතිපත් දෙපාර්තමේන්තුවෙන් උපදෙස් පතලා තියෙනවා. නමුත් මේ කේස් එක මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ. එතකොට මේ වගේ දේවල් කරන ගමන් තමයි ලතීෆ් මේ සිංහනාද නගමින් අහිංසක මිනිස්සු පස්සේ එළවෙලව දේශපාලනය කරන්න හදනවා අපෙන් පළිගන්න හදනවා නීතිය හා සාමය ඇමතිටත් කරබාන්නේ නැහැ. ඒ ඇමතිරත් වඩා උඩින් යන්න හදනවා මේ වගේ මිනිස්සුන්ට මොනවද කරන්න ඕනේ කියලා අපේ ආණ්ඩුව වහාම තීරණය කරන්න වෙනවා. දැන් ඊට අමතරව මේ පරීක්ෂණයේ මෙහෙවපු ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඉදී IP සුබෝධ කියලා IP සුබෝධ වහාම ඒ අංශයෙන් නාකොටික් අංශයෙන් අයින් කරලා දැන් කොහෙද ඈත කැලේකට දාලා තියෙනවා. මේ ඔක්කොම සිද්ධ වුණේ මේ නිලධාරීන්ගේ නාකොටික් එක්ක තියෙන සම්බන්ධයෙන්ද. අනිත් එක තමයි අපි දන්නවා IP රංගජීව කියලා වෙනකොට වෙඩි තිව්වා. IP රංගජීව කියන්නේ ඉතා දක්ෂයි කියලා තමයි නාකොටික් අංශය පෙන්වන්නේ. නමුත් IP රංගජීවට වෙඩි තියලා තියෙන්නේ එයත් මේ පාතාලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතාම විශාල පෝසතෙක් කන්ටේනර් දාගෙන වරායේ ව්‍යාපාර කරනවා. මේ පොලිස් නිලධාරියාට වෙඩි ගන්න සිද්ධ වුණේ මේ නාකොටික් කරන පාතාලය ඈත් එක්ක එයා ගනුදෙනු කරලා යම් යම් මතභේද ඇති වුණ නිසා. ඒකට මේ වගේ දේවල් පොලිසිය ඇතුලේ සිද්ධ වෙනවා. මේක ඉතාම කනගාටුදායක සිද්ධියක්. ඒක නිසා අපි කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න නම් මෙවැනි දේවල් නවත්තන්න ඕනේ. මේ නිලධාරීන්ට විරුද්ධව තදින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ අංශය හදන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය කවදාවත් ගේන්න බෑ. අපි බලයේ හිටියත් තමුන්නාන්සේලා බලයේ හිටියත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න නම් රාජ්‍ය සේවය අධිකරණය පොලිසිය මේවා ඉතා පිරිසිදු විය යුතුමයි. ඒ අංශය ගැන අවධානය යොමු කරන්න බොහොම ස්තුතියි.
ඉතින් ගෞරව ඩග්ලස් දේවානන්ද. පර්ස පොයින්ට් අපෝඩ හොන්ඩබල් විමල් වීරවංශ.
ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා මේ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයෙක්. එතකොට කැබිනට් මණ්ඩල සමාජිකයෙක් හැටියට එතුමාද මේ කරපු කතාව ඉතා බරපතල කාරණා රැසකින් සමන්විතලා තියෙනවා. STF එකේ ලතීෆ් කියන නිලධාරියා ගැන ඇතුළු නිලධාරීන් ගණනාවක් ගැන විවිධ චෝදනා මතු කරනවා. සමහර විට ඒවා අසත්‍ය නම් ඒ නිලධාරීන්ට ඇති වෙන පීඩාවත් විශාලයි. සත්‍ය නම් මෙතුමා කියන කරුණු සත්‍ය නම් මේ කතන්දරය ඉතාම බරපතලයි. එතුමාට නායකයෙක් නැද්ද මේ දුක් ගැනවිල්ල කියලා මේවට විසඳුම් හොයාගන්න? එතුමාට මේ පාර්ලිමේන්තුව ඇතුළේම මේක කියන්න සිද්ධ වෙන්නේ
ඕකේ හොඳයි
කියන අරාජිකත්වේ නිසා නේද?
බොහොම සුදි. හොන්ඩබල් ෆීල්ඩ් මාස්ටර්.
රු ඇමැත්තුමා, මම අගමැත්තුමාට මෙයා ගැන කතා කරලා තියෙනවා. එතුමාට මම කිව්වා වාර්තාවක් ඉදිරිපත් කරනවා කියලා. ඒ වාර්තාව මම දැන් හදලා තියෙනවා. එතුමා කිව්වා වාර්තාව ඉදිරිපත් කරන්න එතුමා අපරාධ විමර්ශන අංශයට යොමු කරනවා කියලා මේ ගැන පරීක්ෂණ පවත්වනවා.